साधुकार्यं पवित्रानि पूजनीय महासंघरत्ने नवसराई मे पिंगवत् सैम दिनाम बलापुरुत्वेन्ने मदवेलावक् धर्मश्रवणे किरीम सदहाय ते काले तुल कथा बहकरन् नतुव घोषा करन् नतुव कौरुत् तन्पत्र समाहित सित् अतिव ධර්මාශ්‍රවණය කරන්නට අදිෂ්ඨාන තබා ගන්නට ඕන. දැන් නැවතත් සාධකාරයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ යෝගා කතමේ චත්තාරෝ කාම යෝගෝ භව යෝගෝ දිඨි යෝගෝ අවිජ්ජා යෝගෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසපලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ ලෝ පහළ වුණු සම්මා සම්බුද්ධත්වයට පත් වුණු සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වුණු මේ පින්බර වෙසක් පුණු බොහෝ දවසේ මේ පින්වත් සෑම දිනාම උදේ දැසනම භාග්‍යවත් වූ අරිහත් වූ දසපලධාරීන් වහන්සේට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උත්තම පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන්නෙමු කියන අදිෂ්ඨානයෙන් උපෝසත සීලය සමාදන් වෙලා මෙතෙක් වේලා සීලමය ප්‍රතිපදාවන් සම්පූර්ණ කරමින් ධර්මශ්‍රවණය ධර්ම සාකච්ඡා භාවනාදී බොහෝ කුසල ධර්මයන්හි යෙදිලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් වාසය කරන මොහොත තවත් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්ටයි මේ පින්වත් සෑම දිනාම සූදානම් වෙන්නේ. ඒ සඳහා මේ පින්වතුන් වෙනුවෙන් ධර්මානුශාසනාව පවත්වන හැටියට අපට කාරුණිකව මෙත්සිතින් ආරාධනා කරන්ට යෙදුනේ ගෞරවනීය කර්මස්ථානාචාර්ය පූජ්‍යපාද දියසෙන්පුර ස්වාමීන් වහන්සේ විසින්. ඒ ස්වාමීන් වහන්සේ තරුණ වියේ සිටින ධර්ම කථික, ඒ වගේම මේ පින්වතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ශාසනික මෙහෙවර වෙනුවෙන් කැපවුණු ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් කඳුබොන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නාමය ඒ ස්වාමින් වහන්සේ නිසා තවත් කීර්තිමත් වෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් අපේ පූජ්‍යපාද දියසෙන්පුර ස්වාමින් වහන්සේ විසින් කරන ලද ආරාධනාව මෙමෙත් සිතින් සතුටින්ම බාර ගන්නට යෙදුනේ. ඒ ස්වාමින් වහන්සේ මේ පින්විතුන් වෙනුවෙන් කරන මේ අනුග්‍රහයට අපටත් මදකින් හෝ දායකත්වය ලබා දීලා ධර්ම දානමය කුසලයක් සිද්ධ කර ගැනීමේ අපේක්ෂාවෙන්. ඉතින් ඒ ධර්ම දානමය කුසලයක් ඒ දසබලධාරී සර්වඥ රාජෝත්තම ධර්ම ස්වාමින් වහන්සේටම උතුම් වූ උපහාර බුද්ධ පූජාවක්ම වේවා කියන අදහසින් යුක්තව අපි අද දැන් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරමු. පින්වතුනි, මේ පූජ්‍යපාද දියසෙන්පුර ස්වාමින් වහන්සේ අපට ආරාධනා කළේ මහා වේදාල සූත්‍රාන්ත දේශනාව අනුව ධර්මානුශාසනාවක් පවත්වන හැටියටයි. මජ්ඣිම නිකායට අයත් ඒ මහා වේදාල සූත්‍ර දේශනාව දීර්ඝ සූත්‍රයක්. ඒ වගේම මේ සූත්‍ර දේශනාවේ අටකතාවේ තියෙන විස්තරත් එක්ක බලනකොට මේ වෙලාවේ ධර්මදේශනාව පටන් ගත්තොත් හෙට අලුයම පහන් වෙනකොට තමයි ධර්මදේශනාව අවසන් කළ යුතු වෙන්නේ. ඉතින් මේ පින්වතුන්ලාට මොන වේලාවක් බණ ඇසීම අපහසුයි. අට කතාවේ තියෙන විස්තර නැතුව ඒ සූත්‍ර දේශනාව පැහැදිලි කළොත් ඒ සූත්‍ර දේශනාවේ නියම අර්ථය වටහා ගන්න පුළුවන් කමක් නැහැ, පැහැදිලි වෙන්නේ නැහැ. ඒ තරමටම අට කතාවේ තියෙන විස්තර ඉතාම වටිනවා, වැදගත්. අපි ධර්මයේ ඉගෙන ගැනීමේදී මහා විහාරීය ථේරවාද සම්ප්‍රදායට අනුවම ධර්මයේ ඉගෙන කියා ගන්නට ඕන. මහා විහාර ථේරවාද සම්ප්‍රදාය කියලා කිව්වේ පින්වතුනි, අපි දන්නවා අපට මේ ලංකා ද්වීපයේට බුද්ධ ශාසනය හඳුන්වා දීලා බුද්ධ ශාසනයේ මැනිවෙන් පිහිටෙව්වේ කවුද? තෙන් ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි. කවුද? අන්න හරි, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ. අනුබුදු කියලා කියන්නේත් ඒකනේ, බුදුරජාණන් වහන්සේට දෙවැනි බුදු කෙනෙක් වගේ. එච්චරට මේ ධර්මාද්වීප වාසී අපි සෑම දිනාටම අනුපමේ මෙහෙවරක් එතුමන් වහන්සේ විසින් සිද්ධ කළා. ඉතින් මේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළේ මහා ධර්ම භාණ්ඩාගාරයක් හදවතේ දරාගෙන. මුළු මහත් ත්‍රිපිටකයත්, ඒ ත්‍රිපිටකයට සංගීතකාරක මහරහතන් වහන්සේලා, ඒ කියන්නේ ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ කරපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා මුළු ත්‍රිපිටකයටම අර්ථ කියන්න ඕන හැටි ඉදිරිපත් කරලා තිබුණා ප්‍රථම ධර්ම සංගායනාවේදී. එතකොට ත්‍රිපිටකයත් එක්ක අට කතා විවරණයත් ප්‍රථම ධර්ම සංගායනාවේ ඉඳන්ම තේරී, ඒ කියන්නේ ථේරවාද ස්වාමින් වහන්සේලා අතින් අත මුඛ පරම්පරාගතව පැමිණියා. මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු 20 පැවිදි වෙලා උපසම්පදා මාලකයේදීම අරහත්වයට පත් වුණා. අරහත්වයට පත් වුණා කියලා මේ මිහිඳු මහරහතන් වහන්සේ නිකන් හිටියේ නැහැ. 3 අවුරුද්දක්ම මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ සමීපෙහි වැඩ ඉඳිමින් මුළු මහත් ත්‍රිපිටකයත් අර්ථ වර්ණනාවත් ඉගෙන ගත්තා. ඉගෙනගෙන කටපාඩමින් දරාගත්තා. එසේ දරාගත් අට කතා සහිත ත්‍රිපිටක ධර්මය හදවතේ තැම්පත් කරගෙන තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ සමග ලංකාද්වීපයට වැඩම කළේ. වැඩම කරලා ලංකාද්වීපයේහි අරිට්ඨ ස්වාමින් වහන්සේ ප්‍රධාන පැවිදි වෙච්ච කුලපුත්‍රයන් වහන්සේලාව පැවිදි උපසම්පදා කරවල ත්‍රිපිටක ධර්මය සම්පූර්ණයෙන්ම අර්ථ වාචනා සහිතව ඉගැන්නුවා. ඒ කියන්නේ අට කතාවත් එක්ක ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම ඉගැන්නුවා. අනුරාධපුරේ මහා විහාරය ආරම්භ කරලා ඒ මහා විහාරය කේන්ද්‍ර කරගෙන තමයි ත්‍රිපිටකයත් අට කතාත් ඉගැන්නේ. ත්‍රිපිටකය මාගධී භාෂාවෙන් නැත්නම් අපි දන්න පාලි භාෂාවෙන් ඉගැන්නුවා. අර්ථකථා, අර්ථ වාචනාව දීප භාෂාවෙන්, ඒ කියන්නේ ඒ කාලේ ලංකාවේ ව්‍යවහාර වෙච්ච හෙළ බසින් ඉගැන්නුවා. ත්‍රිපිටකය කියන්නේ මොන භාෂාවෙන්ද? මාගධී නැත්නම් පාලි භාෂාවෙන්. අර්ථ වාචන අටකතා දීප භාෂාවෙන් තමයි ලංකාවේ ඒ කාලේ තිබිච්ච හෙළ බසින් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලාංකික ස්වාමින් වහන්සේලාට උගන්වා වදාළේ. ඊට පස්සේ සියවස් ගණනාවක් යනකොට දඹදිවාදී විදේශ රටවල් වල මේ අර්ථ වාචනාව නැතුව ගියා, අට කතා නැතිව ගියා. ඒකමන තමයි බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේට මතක් කළා, මේ සිංහල ද්වීපයේහි සිංහල බසින් නැත්නම් හෙළ බසින් දීප භාෂාවෙන් අර්ථ වාචනා තිබෙනවා. ඔබ හෙළදිවට ගිහිල්ලා ඒ දීප භාෂාවෙන් තියෙන අර්ථ වාචනා මාගධී භාෂාවට නංවන්න කියලා බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේව පිටත් කළා එවුවා. බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ 5 සියවසේදී ලංකාද්වීපයට වැඩම කරලා අනුරාධපුරයේ මහා විහාරයට ගිහිල්ලා මහා විහාරයේ වැඩ හිටපු ස්ථවිර ස්වාමින් වහන්සේලාට කියා හිටියා තමන් පැමිණිච්ච කාරණේ. මොකටද පැමිණි? මොකටද බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ ලංකාවට වැඩම කළේ? දීප භාෂාවෙන් තිබිච්ච නැත්නම් පැරණි හෙළ බසින් තිබිච්ච සිංහල අටුවා පාලියට මාගදී භාෂාවට පරිවර්තනය කරන්න. ඉතින් ජීවිතයටත් වඩා උතුම් කොට ත්‍රිපිටකයත් අට කතාත් ආරක්ෂා කරපු මහා විහාරීය ථේරවාද ස්වාමින් වහන්සේලා පිටරටකින් ආපු පාලියට පිටරටකින් කෙනෙක් ඇවිල්ලා හෙළාටුවා මාගදී භාෂාවට පෙරලන්න ඉල්ලපු පාලියට ඒකට ඉඩ දුන්නද? ඒකට ඉඩ දුන්නේ නැහැ. මහා විහාරයේ වැඩ හිටපු තෙරුන් වහන්සේලා බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේට කියා හිටියා, හොඳයි අපි ඔබට ගාථාවක් දෙනවා, ඒ ගාථාවට අර්ථවාචන ඉදිරිපත් කරන්න. ඒ අනුව අපට තීරණය කළ හැකි ඔබට මීට සුදුසුකම් තියෙනවද නැද්ද කියලා. ඒ අනුව මහා විහාරීය තෙරුන් වහන්සේලා බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේට ගාථාවක් ලබා දුන්නා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ භික්ඛෝ සෝ ඉමං විජඨයේ ජඨං කියන මෙන්න මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සංයුත නිකායේ සගත වාග්යෙහි වදාරාන්ට යෙදුණු මේ ගාථා රත්නය අනුව විස්තර වර්ණනාවක් කරන්න කියලා. ඉතින් බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ මහා විහාරයේ වැඩ ඉඳිමින් මහා විහාරීය ස්වාමින් වහන්සේලාගෙන් පැරණි අර්ථ වාචනා ක්‍රමයේ ඉගෙනගෙන අර ගාථාව විස්තර කළා. සම්පූර්ණයෙන්ම සප්ත විසුද්ධීන් පැහැදිලි කරලා විසුද්ධි මග්ග නම් වූ අර්ථ වාචනාවක් ඉදිරිපත් කළා. අර එක ගාථාවට ලොකු පොතක් ලියුවා. හරි. අතින් මේ ග්‍රන්ථ රත්නය මහා විහාරීය ස්වාමින් වහන්සේලාට, ස්තුරයන් වහන්සේලාට ඉදිරිපත් කරාම උන්වහන්සේලා බලලා ඒක මතිකව පිළිගත්තා. මොකද සම්පූර්ණ ත්‍රිපිටකයටම කරන ලද අට කතාවක් වශයෙන් මේ විසුද්ධි මග්ගේ අඩුපාඩුවක් නැතුව ਸਰව සම්පූර්ණව පැරණි අර්ථ වාචනා ක්‍රමයේ පැහැදිලි වෙන විදිහට බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ සංග්‍රහ කරලා තිබුණා. ඊට පස්සේ මහා විහාරීය ස්වාමින් වහන්සේලා ඉතුරු ග්‍රන්ථවලට අර්ථ වාචනා හෙළබසින් නැත්නම් දීප භාෂාවෙන් මාගදී භාෂාවට පරිවර්තනය කරන්න අවස්ථාව ලබා දුන්නා. අන්නේ අනුව තමයි බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ විනය පිටකයටත්, සූත්‍රාන්ත පිටකයටත්, අභිධර්ම පිටකයටත් අයිති දීප භාෂාවෙන් තිබුණු හෙළටුවා මාගදී භාෂාවට පරිවර්තනය කරන්න ඉදුණි. තුන් වහන්සේගේ බොහොම ගෞරවයෙන් හෝම සැලකිල්ලකින් කරපු දෙයක්. සමහරු මේව හරියට ඉතිහාසයේ නොදැන වරදවා කරුණු කියන බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ ධර්මයේ විකෘති කරා, නැත්නම් මේව වරදවා ඉදිරිපත් කළා යනාදී කියලා. ඒව හරියට ත්‍රිපිටකයත් අට කතාත් හදාරන්නේ නැතුව කරුණු නොදැන කියන හිස්පලාප විතරයි. බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ හෙළටුවා මාගධී භාෂාවට පරිවර්තනය කරලා ඒ අර්ථ වර්ණනා, පැරණි අර්ථ වර්ණනා සුරක්ෂිත වෙන්න කටයුතු නොකළා නම් අද අපට නියම වශයෙන් ත්‍රිපිටකයේ අර්ථ ඉගෙන ගන්න ක්‍රමයක් නැති වෙනවා. මොකද ත්‍රිපිටකයේ සමහර භාගතුන් වහන්සේ වදාළ මූලික කාරණා ඕන කෙනෙකුට හිතන හැටියට පෙරල ගන්න පුළුවන්. නමුත් අට කතාවෙන් කරන්නේ හිතන හැටියට අර්ථ කියන්න ඉඩ නොදී මේ දේශනාව විස්තර කරන්න ඕන මෙන්න මේ ක්‍රමයටයි. මේ වචනයට අර්ථ කියන්න ඕන මෙන්න මේ ක්‍රමයටයි. මේ ධර්මකාරණය ගලපන්න ඕන මෙන්න මේ ක්‍රමයටයි කියලා නිවැරදි අර්ථ ගැලපීම ඉදිරිපත් කරනවා. තේන්නා. ඉතින් ඒක නිසා අපිට ත්‍රිපිටකය පිළිබඳ නිවැරදි අර්ථය දැනගන්නට නම් අනිවාර්යයෙන්ම අට කතාව අනුවම විස්තර කරන්න සිද්ධ වෙනවා. එයින් බැහැර වුණොත් මොකද වෙන්නේ? තම තමන්ගේ මතිමතාන්තර තමයි ධර්මයේ හැටියට ඉදිරිපත් කරන්නේ. ඉතින් අද කාලේ අපට පේනවා ගිහි පැවිදි බොහෝ දෙනෙක් අතර ධර්මයේ පිළිබඳ විෂම මතිමතාන්තර බහුලයි. නේද? සමහරවිට ජනමාධ්‍ය තුලින් පවා කෙරෙන ඇතැම් දේශනා අහන මේ සදහැවතුන් විවිධ කාරණා ගැන ප්‍රශ්න කරනවා. මේ එකම කාරණාවක් සම්බන්ධයෙන් අසුවල් ස්වාමීන් වහන්සේ මේ විදිහට කිව්වා. තවත් ස්වාමීන් වහන්සේ නමක් මේ විදිහට කිව්වා. නේද? එතකොට මේ ඇත්තන්ට උනත් එහෙම ගැටලු මතුවෙන්න පුළුවන්. හරිද? ඉතින් එතකොට එකම කාරණාවක් සම්බන්ධයෙන් දෙවිධයක් වෙන්න බෑනේ ධර්මයේ. නේ? එක අදහසක් වෙන්න ඕන. එකම කාරණාවක් සම්බන්ධයෙන්. ඉතින් එතකොට එහෙමනම් මෙතන ගැටලුව තියෙන්නේ අර පැරණි අර්ථ වාචනා ක්‍රමයෙන් බැහැරව තමන්ගේ අදහස පරිදි ධර්මකාරණා විස්තර කිරීම කරන්නට යෑමෙන් තමයි මේ විදිහේ මේ මතවාද රාශියක් අද මේ ධර්මයේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ද අපි හැම වෙලෙම ධර්මය විස්තර කරනකොට වහා විහාරීය ථේරවාද සම්ප්‍රදායන ඒ කියන්නේ අපිට මෙතෙක් කාලයක් මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළ දින්න ත්‍රිපිටක බුද්ධ වචනයත් ඒ වගේම ප්‍රථම ධර්ම සංගායනාවේ පටන් තේරිය තෙරුන් පරම්පරාවෙන් පැවතගෙන ආපු අර්ථ වාචනා ක්‍රමයට අනුවම අපි ධර්මයේ කතා කරන්න ඕන, ධර්මයේ විස්තර කරන්න ඕන, ධර්මයේ තේරුම් ගන්න ඕන. අන්න එතකොට අපට ඒ පැරණි මහරහතන් වහන්සේලා අනුගමනය කළ නිවැරදි ධර්ම මාර්ගය හඳුනාගෙන ඒ අනුගමනය කරලා දුකින් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැති වුණොත් අපට වෙන්නේ ධර්මයේ කියලා මොන මොනවා හරි දේවල් ටිකක් අපේ ඔළුවේ රඳවාගෙන මතිමතාන්තර ගොඩක පටලැවෙන්නට. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම ඒ පැරණි ක්‍රමය අනුගමනය කරන්නට ඕන. අලුත් ක්‍රම සොයන්නේ නැතුව ත්‍රිපිටක ධර්මයත් අටකතාත් අනුසාරයෙන්ම අපි මේ දහම් මඟ පැහැදිලි කර ගන්නට ඕන, निराකරණය කර ගන්නට ඕන. ඉතින් ඒක නිසා අපිට මහා වේදල් සූත්‍රය සාකච්ඡා කරන්නට ගියොත් අටකතා විස්තරයත් එක්ක දීර්ඝ කාලයක් ගත වෙනවා. අටකතා විස්තරේ නැතුව විස්තර කළොත් ඒ සූත්‍රයේ නියමාර්ථය ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මම පොඩි මතක් කිරීමක් කළා අපේ දියසෙන්පුර ස්වාමින් වහන්සේ, පූජනීය දියසෙන්පුර ස්වාමින් වහන්සේට. ඒක නිසා ඒ ආරාධිත මාතෘකාව නැතිව කාල වේලාවට ගැළපෙන මාතෘකාවක් අනුව ධර්මදේශනාව පවත්වන්නට අවසරය ලබා දෙන හැටියට. ඒ නිසා තමයි මේ යෝග සූත්‍රය මේ පින්වතුන්ට මේ වෙලාවේ හැටියට තෝරා දෙන්න අපි අදහස් කළේ. පින්වතුනි, මේ දේශනාව සඳහන් වෙන්නේ සූත්‍රාන්ත පිටකයට අයත් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. කොහිද සඳහන් වෙන්නේ? සූත්‍රාන්ත පිටකයට අයත් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. චතුක්ක නිපාතේ කියලා කියන්නේ කරුණු හතර බැගින් විස්තර වෙන කොටස කියන එකයි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා චත්තාරෝමේ භික්කවේ යෝගා. මහණෙනි, යෝග හතරක් තියෙනවා. කතමේ චත්තාරු. මොනවද ඒ හතර? එතකොට දැන් අපිට ඉගෙන ගත යුතු වචනයක් ඉදිරිපත් වුණා. මොකද්ද? යෝග කියන වචනය. මේ අය අහලා ඇති නේද? යෝග අහලා තියෙනවද? අහලා තියෙනවද? අන්න හරි. යෝගියා කියලා කියන්නේ නේද? දැන් භාවනානු යෝගියා කියනවා. හරි. එතකොට එතන භාවනානු යෝගියා කියන්නේ භාවනාවේ යෙදුණු තැනැත්තා කියන එකයි. ඊට සමාන අර්ථයක් මෙහි තියෙනවා. ඒ පිළිබඳ අටකතාවේ දක්වන වට්ටස්මින් යෝජෙන්ති इति යෝගා. මේ සංසාර චක්‍රයේ යොදවන නිසා යෝග කියලා කියනවා. දැන් භාවනාවේ යෙදෙන කෙනාට භාවනානු යෝගියා කියනවා. වාගේ සංසාරයේ යොදවන නිසා, සංසාරයේ බැඳ තබන නිසා මොකද්ද කියන්නේ? යෝග කියලා කියනවා. එතකොට සංසාරයට බැඳ තබන යෝග හතරක් තියෙනවා. මොනවද? කාම යෝග පළවෙනි එක, කාම යෝග දෙවැනි එක, භව යෝග තුන්වැනි එක, දිට්ඨි යෝග හතරවැනි එක, අවිජ්ජා යෝග. මෙන්න මේ හතර තමයි සත්වයින්ව සංසාරයට බැඳ තබන්නේ. කාම යෝග, භව යෝග, දිට්ඨි යෝග, අවිජ්ජා යෝග. එතකොට මේක එකක් ගැන අපි විස්තර දැනගන්න ඕනේ. කාම යෝග කියලා කියන්නේ කාම යෝගෝති ආදීසු පංචකාම ගුණිකෝ රාගෝ කාම යෝගෝ. ආන කාම යෝග කියලා කියන්නේ බින්වතුනි පංචකාම ගුණික රාගයට. මොනවද පංචකාම ගුණ කියලා කියන්නේ? තව මොනවද මේ අය අහලා තියෙන පංචකාම ගුණ පිළිබඳ? කාම කියන්නේ මොකද්ද? අපි බලමු එකින් එක අරගෙන. කාම කියන්නේ ආශාවට. එතකොට කාම ගුණ කියලා කියන්නේ ආශාව ඇති කරලා දෙන දේවල්ට කියනවා කාම ගුණ කියලා. හරිද? දැන් මොනවටද මේ පින්වතුන් ආශ කරන්නේ? ආන්න හරි. ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප පහස. ආන්න මේවට කියනවා කාම ගුණ. එතකොට මේ කාම ගුණ පහට හිතේ යම් රාගයක් ඇති වුණොත් ඒකට කියනවා මොකද්ද? කාම යෝග. එතකොට දැන් මේ කාම යෝගය මේ අය තුළ තියෙනවද නැද්ද? තියෙනවා. ඒ කාම යෝගය මේ අය තුළ තියෙන හින්දා තමයි මේ අය මෙතෙක් කාලයක් සංසාරයේ සැරිසරාගෙන ආවේ, සසරින් මිදෙන්න බැරි වුණේ. එතකොට දැන් එහෙමනම් අපට පැහැදිලියි, අපට මේ සංසාරේ මෙපමණ කාලයක් සැරිසරාගෙන ඉන්න හේතු වෙච්ච එක කරුණක් නේද? දැන් අපි කොපමණ කාලයක් මේ සංසාරේ සැරිසරාගෙන ඇවිත් තියෙනවද? ඈ කොහොමද අහලා තියෙන්නේ? ඈ කියන්න බැරි තරම් කාලයක්. භාගතුන් වහන්සේ වදාළේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි, මේ සංසාරේ අන්න අහවල් තැනින් පටන් ගත්ත කියලා එහෙම දක්වන්න පුළුවන් කමක් නැහැ. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං. අවිද්‍යාවෙන් වැසුණු සිත් ඇතුව, තණ්හාවෙන් බැඳුණු සිත් ඇතුව සසර සැරිසරන මේ ප්‍රජාවගේ මුල් කෙලවර අහවල් තැනේ කියලා කෙසේවත් දක්වන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ හේතුඵල පරම්පරාව ආපස්සට බලාගෙන යනකොට මුලින් අහවල් හේතුව ඉස්සල්ලාම හටගත්ත කියලා එහෙම දක්වන්න බෑ නේ. දැන් අපි පොඩි උපමාවක් දැක්වුවොත් එහෙම, දැන් අපි අහුවොත් එහෙම ඉස්සල්ලා පහළ වුණේ කිකිලිද නැත්නම් බිත්තරේද කියලා මොකක්ද අපිට කියන්න වෙන්නේ? කිකිලිද බිත්තරේද ඉස්සල්ලා? බිත්තරේද? නෑ, කිකිලි. කියන්න බෑ ඒකයි. ඒ කිකිලි කිව්වොත් ඒතරදී. ඇයි ඒ කිකිලි බිත්තරෙන් ආකෝ කිකිලියක් නෙමෙයි. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළ මේ සංසාරේ මුල් කෙලවර දක්වන්න පුළුවන් කමක් නැහැ කියලා. දැන් පැහැදිලින්නේ මේ හේතුඵල සම්බන්ධතාව ආපස්සට කොච්චර බලාගෙන ගියත් මේ අහවල් හේතුව තමයි මුලින්ම හටගත්තේ කියන හැම දක්වන්න බෑ. ඒකෙහිඳ තමයි මේ සංසාර පැවැත්ම චක්‍රයක් හැටියට ධර්මයේ විස්තර කරන්නේ. වට්ට කියලා පාලියෙන් කියන්නේ. වට්ට කියන්නේ චක්‍රයට. හරි. තර වට්ටාස්මින් යෝජෙන්ති ඉති යෝග. මේ සංසාර චක්‍රයේ යොදවන නිසා, බැඳ තබන නිසා තමයි යෝග කියලා කියන්නේ. එතකොට සංසාර චක්‍රයේ අපි හැම දෙනාවම බැඳ තබන එක කාරණාවක් මොකද්ද? පංචකාම ගුණික රාගය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට තියෙන බැඳීම. නැත්තම් ඒවට තියෙන ආශාව. ඒකෙන් අපි මේ සංසාරෙට බැඳිලා ඉන්නවා. ඔන්න ඔක මතක තියාගන්න. එතකොට දැන් අපිට යම් විදිහකින් සංසාරයෙන් මිදෙන්න ඕන නම් කාට හරි කියනවා මේ සංසාරයෙන් ගැලවෙන්න ඕන. නැවත නැවත ඉතින් උපදී උපදී දිර දිරා මෙරි මෙරි යන මේ සංසාර චක්‍රයෙන් වැඩක් නැහැ. කියන්නේ මේ සසර පැවැත්ම තුළ තව දුරටත් රැඳී ඉඳලා වැඩක් නැහැ. එහෙම හිතුණොත් මොකද කරන්න වෙන්නේ? මොකද කරන්න ඕන? අන්න හරි. එහෙමනම් සිද්ධ වෙනවා මේ කාම යෝගී දුරු කරන්න, නැති කරන්න. එහෙමනම් අපි මේ කාම යෝගය පිළිබඳ හොඳට දැනගෙන තියෙන්න ඕන. තේරෙනවද? අපි මේ ධර්මය දැනගන්නවා නැත්නම් ධර්මය ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි. අපි මේ සසර දුකට හේතු වෙච්ච කාරණා හොඳට දැනගන්න ඕන. නොදැන කවදාවත් මේ සංසාර දුකින් නිදහස් වෙන්න නම් බෑ. අන්ධකාරය අතපත ගාලා මේ සංසාර දුකින් මිදෙනවා කියන එක කවදාවත් වෙන්නේ නැති දෙයක්. තේරෙනවද? ඉතින් ඒකෙන්ද සසර දුකින් මිදෙන්න උවමනාන සසර දුකට හේතු වෙච්ච කාරණා හොඳට දැනගන්න ඕන. තමන් තුළ තියෙන ඒවා තියෙන ආකාරය දැනගන්න ඕන. කොහොමද මේවා අයින් කරන්නේ කියලා හොඳට ධර්මයේ තුලින් දැනගන්න ඕන. එහෙම දැනගෙන ඒ අවබෝධය තුළ පිහිටලා ධර්මයේ පුරුදු පුහුණු කරොත් අන්න තමන්ගේ උත්සාහය පරිද්දෙන් මේ සසර දුකින් ගැලවෙන්න අවස්ථාවක් සැලසෙවි. හරියට ඊළඟට දෙවැනි යෝගය තමයි සසරට බැඳ තබන දෙවැනි යෝගය, භව යෝගය. භවයෝගය කියලා කියවේ රූපාරූප භවේසු චන්දරාගෝ භවයෝගෝ. රූපාරූප භවයන්ට තියෙන චන්දරාගය. ආසාවෙන් බැඳෙන ගතිය තමයි භවයෝග කියලා කියන්නේ. රූපාරූප භවයන්ට ආසාවෙන් බැඳෙන ගතියට කියනවා භවයෝග කියලා. රූපාරූප භවය කියලා කියන්නේ මොනවද? රූපාරූප භවය කියලා කියන්නේ රූපාරූප භව. රූප භව කියලා කියන්නේ රූප භව කියලා කියන්නේ මේ පින්වතුන් අහලා ඇති මේ සත්තල කාමාවචර, රූපාවචර, අරූපාවචර වශයෙන් තුනකට බෙදෙනවා. කාමාවචර නැත්නම් කාම භූමිය කාමාවචර ලෝක, රූප භූමිය රූපාවචර ලෝක, අරූප භූමිය අරූපාවචර ලෝක වශයෙන් භූමි තුනකට බෙදෙනවා. හරිය. කාමාවචර ලෝකය කියලා කියන්නේ නැත්නම් කාම භූමිය කියලා කියන්නේ සතර ආපායේ පටන් පරිනිම්මිත වසවර්තිය කෙලවර කොට ඇති සතර ආපායත්, මනුෂ්‍ය ලෝකයත්, ඒ වගේම කාමාවචර දිව්‍ය ලෝක 6ත් කියන මේ සියල්ල කාම භූමියයි. හරි. ඊළඟට බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්ම පුරোহিত ආදී රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවනි රූප භූමියටයි ති. අකනිටා බඹලෝ අවසන් කොට ඇති අන්නේ භූමීන්ට නැත්නම් ඒ ලෝක වලට කියනවා රූප භූමිය නැත්නම් රූප භවය. ඊළඟට ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන කියලා තියෙනවා. අරූපාවචර බ්‍රහ්මතල කියන හතර අන්නේකට කියනවා අරූප භූමිය. තං අරූපාවචර ලෝකේ කියලා. අරූප කියන්නේ පින්වතුනි මේහි රූපයක් නැති නිසායි. නාම ධර්ම විතරයි පවතින්නේ. චිත්තචෛතසික විතරයි තියෙන්නේ. ස්කන්ධ වශයෙන් ගත්තොත් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර විතරයි තියෙන්නේ. රූපේ නැහැ. ඒකයි අරූප කියලා කියන්නේ. සමාපatti බලයෙන් රූපයක් හට නොගන්නා තැනට හිත පුරුදු පුහුණු කරලා ඒ තැන්වල උපදීන්නේ. ඉතින් මෙන්න මේ කියපු කාමාවචර ලෝක හැර කාමාවචර ලෝකවල උපතට හේතු වෙන්නේ කාමයෝගයනේ. පංචකාම ගුණික රාගය නිසානේ කාමාවචර ලෝකවල උපදින්නේ. එතකොට తాවකාලිකව ධ්‍යාන බලයෙන් කාමච්ඡන්දය සංසිඳුවාගත්තු ප්‍රථම ධ්‍යානාදී රූපාවචර ධ්‍යාන, ඒ වගේම ආකාසානංචායතනාදී අරූපාවචර සමාපත්තිය ඇති කරගත්තු භාවනාන් යෝගීන්ට ඒ රූපාරූප භූමීන්ට තියෙන බැඳීම නිසා ඒ තැන්වල උපදින්න පුළුවන්. අන්නේ රූපාරූප භූමීන්ට හිතේ තියෙන ආශාවට කියනවා මොකද්ද? භවයෝග කියලා. තතහචාරණිකාන්ත. එතකොට මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මලෝකවල උපතට හේතු වෙන ධ්‍යාන සමාපatti වලට තියෙන ඇල්මටත් කියනවා භවයෝග. රූපාරූප ධ්‍යාන සමාපatti වලට සහ ඒ රූපාවචර අරූපාවචර ධ්‍යාන සමාපatti නිසා උපදින රූපාරූප භවයන්ට තියෙන බැඳීමට කියනවා භවයෝග කියලා. හරිය. ඊළඟට තුන්වැනි යෝගය තමයි දිට්ඨි යෝග කියලා කිව්වේ. සස්සත දිට්ඨි සහගතෝ ච රාගෝ ද්වාසත්ති දිට්ඨියෝ ච දිට්ඨි යෝගෝ. සාස්වත දෘෂ්ටි සහගත රාගයත් දෙසතක් දෘෂ්ටියනුත් දෘෂ්ටි යෝගයේ හැටියට හඳුන්වනවා. සාස්වතයි කියලා කියන්නේ ආත්මයක් සදාතනිකව තියෙනවා නැත්නම් කොටසක් හරි සදාතනිකව තියෙනවා කියලා සදාතනික පැවැත්මක් පිළිබඳ වැරදි අදහසට කියනවා සාස්වත දෘෂ්ටියයි කියලා. සත්‍යයගේ පැවැත්ම මේ ජීවිතයෙන් හෝ ඊළඟ ජීවිතයකදී හෝ සිඳී බිඳී නැති වෙලා යනවා ඉන්නා වූ සත්වයාගේ විනාශයක් සිද්ධ වෙනවා කියන වැරදි දෘෂ්ටියට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. හරි, මම මේක පැහැදිලි කරලා දෙන්නම්. දැන් සමහර භෞතිකවාදී විද්‍යාඥයෝ වෙන්න පුළුවන් නැත්නම් චින්තකයෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා මෙහෙම අදහසක්, මව්පියන්ගේ වීම නිසා දරුවේ කුස පිළිසිඳ ගන්නවා. ආහාරය නිසා ඒ දරුවා පෝෂණය වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ දරුවා මොකද වෙන්නේ? ලොකු මහත් වෙලා වයෝ වෘද වෙලා ඊට පස්සේ ඒ දරුවා මහල්ලෙක් වෙලාද මැරිලා යනවා. ඉතින් මරුණායින් පස්සේ මේ රූපකය ආදාහනය කරනවා නැත්නම් භූම දාන කරනවා, එතනින් ඉවරයි. එතකොට අර මව්පියන් නිසා හැදිච්ච සත්වයා මරුණායින් පස්සේ ඉවරයි, විනාශයට යනවා කියලා කියනවා. හරිද? අන්න උච්ඡේදයක්. හරිද? මේ ජීවිතයෙන් පස්සේ, මේ කියන්නේ මේ ජීවිතයේ සත්‍යය මරණයෙන් පස්සේ එතනින් ඔක්කොම ඉවරයි. ඔය විදිහටම සමහර කෙනෙක් හිතන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයේදී නෙමෙයි මේ උච්ඡේදේ නැත්තම් සත්වයාගේ විනාශය වෙන්නේ. කාමාවචර දිව්‍ය ලෝකවලදී චාතු මහරාජිකේ හෝ තාවදීස එහෙම කියලා හිතන්න පුළුවන්. අතකොට එයා හිතනවා මේ ජීවිතේ නෙමෙයි මේ උච්ඡේදේ වෙන්නේ ඊළඟ ජීවිතේ කියලා. එයා සමහර ලාවට සුගතිගාමි වෙලා ඊළඟ ජීවිතේ කාමාවචර දිව්‍ය ලෝකයකින් සිඳී බිඳී වෙනසී යන අදහසින් තිඳහම් කරන්න පුළුවන්. ඒකත් උච්ඡේදයක් පිළිබඳ වැරදි අදහසක්. තවත් කෙනෙක් හිතන්න පුළුවන් නෑ මනුෂ්‍ය ලෝකෙදිත් නෙමෙයි කාමාවචර දිව්‍ය ලෝකවලදිත් නෙමෙයි සත්වයාගේ සිඳී බිඳී යාම සිද්ධ වෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවලදී කියලා. ඒකතොට එයා එහෙ යන අදහසින් තිඳහම් කරන්න පුළුවන් ධ්‍යාන සමාපත්තිය ඇති කර ගන්න පුළුවන්. එතකොට ඒකත් වැරදි උච්ඡේදයක්. උච්ඡේද දෘෂ්ටියක්. ඊළඟට තවත් කෙනෙක් හිතන්න පුළුවන් නෑ රූපාවචර බ්‍රහ්ම ලෝකවලදී නෙමෙයි සත්වයාගේ විනාශය සිඳී බිඳී යාම සිද්ධ වෙන්නේ උච්ඡේදේ වෙන්නේ ආකාසානංචායතන බ්‍රහ්මතලයේදී නැත්නම් විඤ්ඤාණංචායතන රූපතලයේදී ආකින්චඤ්ඤායතන රූපතලයේදී නැත්නම් නේවසඤ්ඤානාසඤ්ඤායතන රූපතලයේදී කියලා හිතන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලනකොට බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර කරන උච්ඡේද දෘෂ්ටිය සත් ආකාරයකින් හත් ආකාරයකින් විස්තර කරනවා. ශාස්වත දෘෂ්ටිය 55 ආකාරයකින් විස්තර කරනවා. එතකොට 55යි 7යි කීයද? හැටදෙක. අන්න ඒවා තමයි දසතක් දෘෂ්ටියෙන් කියලා කියන්නේ. බ්‍රහ්මජාල සූත්‍රයේ මේ පිළිබඳව විස්තර කරනවා. එතකොට මේ දෘෂ්ටීන් හිතේ තියෙනවා නම් ඒකට කියනවා මොකද්ද? දික්ඛි යෝග. ඒ නිසා මේ සත්‍යෝ සංසාරෙට බැඳී සිටිනවා. ඊළඟට අවිජ්ජා යෝග. අවිජ්ජා යෝග කියලා කියන්නේ චතුසු සත්‍යේසු අඥානං. චතුරාරි සත්‍ය පිළිබඳ අනවබෝධය. දැන් ඔන්න පේනවාද මෙච්චර කාලයක් අපි සංසාරයේ සැරිසරාගෙන එන්න හේතු වෙච්ච කාරණා හතර මොනවාද? කාම යෝග, පංචකාම ගුණික රාගය, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට තියෙන ආශාව දුරු කර ගන්න බැරි වෙච්ච නිසා අපමණ කාලයක් අපට මේ සසර දුක උරුම වුණා. ඊළඟට භව යෝග. ඒ කියන්නේ රූපාරූප බ්‍රහ්ම ලෝක වලට තියෙන බැඳීම හිතින් දුරු කර ගන්න බැරි වෙච්ච නිසා මෙච්චර කාලයක් අපට සසර දුක උරුම වුණා. ඊළඟට දිට්ඨි යෝග. ශාස්වත උච්ඡේද ආදී වැරදි දෘෂ්ටීන් සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන් මෙතෙක් ප්‍රහාණය කර ගන්න බැරි වෙච්ච නිසා සසර දුක උරුම වුණා. ඊළඟට අවිජ්ජා යෝග. චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කරගෙන හිතේ තියෙන මෝහය මුලාව ඉතිරි නැතුව දුරු කරන්න බැරි වෙච්ච නිසා අපට සසර දුක උරුම වුණා. මෙන්න මේ කාරණා නිසා තමයි දැන් අපි හැමදෙනාටම සසර දුක උරුම වෙලා තියෙන්නේ. ඒත් සසර දුකින් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ යෝග හතර විසංයෝග බවට පත් කරගන්න ඕනේ. හිතෙන් සම්පූර්ණයෙන්ම දුරු කරගන්නට ඕනේ. දැන් මේ කටයුත්ත තමයි අපට යෙදී තියෙන්නේ. තේන්නාද? සසර දුකින් නිදහස් වෙනවා නම් අපි වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ. කුමක් සඳහාද? මේ යෝග හතර සම්පූර්ණයෙන්ම සිතින් ඉවත් වෙන ආකාරයට. එතකොට මේ ගැන අපි හොඳට දැනුවත්ව නිතර සිහිනුවණින් මේ යෝග හතර තව තවත් හිතේ අලුත් වෙන්න නොදී මේ යෝග හතර ටිකෙන් ටික ටිකෙන් ටික හිතින් ඉවත් වෙන ආකාරයට තමයි අපේ දිනචරියාව සකස් කරගත යුතු වෙන්නේ. තේන්නාද? එහෙම නැතුව අපිට කවදාවත් සංසාරයෙන් නිදහස් වෙන්න බෑ. මේ යෝග හතර හිතේ තියෙන තාක්කල්. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ වදාලා මේ කාරණා මේ විදිහට වටහාගෙන තියෙන්න ඕන. කොහොමද? ඉද භික්කවේ කච්චෝ කාමානං සමුදයංච අත්ථංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං නප්පජානාති. හරිද? ඇතම් කෙනෙක් මේ සංසාරෙට වැඩිච්ච ඇතම් සත්වයෙක් ඉන්නවා. ඒ තැනැත්තා කාමයන්ගේ සමුදය. සමුදය කියලා කියන්නේ හට ගැනීම පිළිබඳව දන්නේ නැහැ. අත්ථගමංච මේ කාමයන්ගේ අභාවය පිළිබඳව දන්නේ නැහැ. අස්සාදංච කාමයන්ගේ ආස්වාදයේ පිළිබඳව දන්නේ නැහැ. ආදීනවංච කාමයන්ගේ ආදීනව දෝෂයේ පිළිබඳව දන්නේ නැහැ. නිස්සරණංච කාමයන්ගේ මිදීම පිළිබඳව දන්නේ නැහැ. කරුණු කීයක් දන්නේ නැද්ද? කාමයන්ගේ සමුදය හට ගැනීම, අස්තංගමේ අභාවය, ආස්වාද, ආදීනව, නිස්සරණ කියන මේ පහ දන්නේ නැහැ. තස්ස කාමානං සමුදයංච අත්ථංගමංච අස්සාදාංච ආදීනවංච නිස්සරණංච යථා භූතං අපජානතෝ යෝ කාමේසු කාමරාගෝ කාමනන්දේ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාහෝ කාමජ්ජෝසානං කාමතණ්හා සානුසීතිකාන. මේ කරුණු ටික පැහැදිලිව නොදන්නවා නම්, අවබෝධ කරගෙන නැත්තම් ඒ තැනැත්තා තුළ මේ පංචකාම ගුණයන් පිළිබඳව ඇතිවෙන කාම රාගය, කාම තෘෂ්ණාව, කාමයන්ට තියෙන ස්නේහය, බැඳීම, පිපාසාව, පරිලාහය, කාම තණ්හාව නැවත නැවත මතු වෙනවා. තේරුණාද? අයං උච්චති භික්කවේ කාමයෝග. මෙන්න මේකට තමයි කාමයෝග කියලා කියන්නේ. එතකොට දැන් එහෙමනම් මෙච්චර කාලයක් සංසාරයේහි අපට වැරදුනේ මෙන්න මෙතන. ඒ කියන්නේ අපට දිගින් දිගට දිගින් දිගට උපනුපන් උපනුපන් හැම ආත භාවයකම ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳ ඇල්මක් බැඳීමක් ඇති වුණා නම් මේ කරුණු ටික හරියට නොදන්නාකම නිසා තමයි ඇල්මක් බැඳීමක් ඇති වෙලා තියෙන්නේ. දැන් මේ අය තුළ පංචකාම ගුණයන් පිළිබඳ ඇල්මක් බැඳීමක් තියෙනවද? තියෙන බව දන්නේ කොහොමද? කොහොමද දන්නේ? දැන් මේ අයට ගෙවල් දොරවල් තියෙනවා. ගෙවල් දොරවල් වල තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා, ස්වාමි භාර්යාව ඉන්නවා, දූ දරුවෝ ඉන්නවා. හොඳයි, මේ අයට ආදරයක් නැද්ද? තියෙනවා. අනේක තමයි මේ පංචකාම ගුණික රාගය කියන්නේ. එතකොට මේ ගෙවල් දොරවල් වල තියෙන බඩු මුට්ටු වලට තමන්ගේ ආශාවක් බැඳීමක් නැද්ද? තියෙනවා. ඊළඟට යාන වාහන වතු පිටිඩ කරාම් බැංකු වල තියෙන සල්ලි, ගෙවල් වල තියෙන සල්ලි රත්තරන් බඩු, ඇඳුම් බැඳුම් ඔය වගේ එකී මෙකී නෝකේ හැම දෙයකම මේ අයගේ හිතවල ආශාවක් නැද්ද? තියෙනවා. එතකොට දැන් මේ ජීවිතේ විතරද අපි මේවට ආස කරේ? මේ ජීවිතේ විතරද? නෑ, මීට කලින් ජීවිතෙත් අපි මේවට ආස කරා නේ. ඊට කලින් ජීවිතෙත් ඒත් එහෙමම තමයි. දැන් භාග්‍යතුන් වහන්සේ අර මේ කුඹි ගොඩක් පෙන්නලා වරක් වදාලයි කියනවනේ, මේ මෙතන සක්විති රජ වෙච්ච නැති කෙනෙක් නෑ කියලා නේ. ඒ වගේ ගත්තොත් එහෙම, දැන් එහෙනම් මෙතනත් අනිවාර්යයෙන්ම සක්විති රජ වෙච්ච කෙනෙක් නොවෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. ඉඳලා තියෙන කෙනෙක් හැමෝම වරින් වර සක්විති රජ වෙලා ඇති, සක්‍ර පදවියටපත් වෙලා ඇති නේද? මේ ලංකාවේම රජකම් කරලා ඇති, වෙනත් රට රාජ්‍යවල රජකම් කරලා ඇති. ඉතින් අපිට මේ සංසාරයේ සැරිසරාගෙන එනකොට අහවල් කාම සම්පත්තිය නොතිබුණා කියලා කියන්න බෑ. එපමණට අපිට මේ කාම සම්පත් ඕන හැටියේ තිබිලා තියෙනවා. නමුත් එපමණට තිබ්බත් අපට මේ ජීවිතෙත් මේ කාම සම්පත් වලට ආසාවක් ඇල්මක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙලා තියෙනවනේ දැන් නේද? හොඳයි, දැන් අපි මේ ජීවිතයෙන් පස්සේ ඊළඟට නැවත කොහේ හරි ප්‍රතිසන්දියක් ලැබුවොත් මේ කාම ධාතුව තුල මොකද වෙන්නේ? ඒත් මේ පුරුදු විදිහටම තමන්ගේ මව්පියන් හෝ අඹදරුවා, ඥාතීන්, ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටිල කඩම් මේවට ආශාව ඇති වෙලා ඒවට බැඳී යන්නේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ ඇයි? මේ කියන කාරණා ටික හරියට නොදන්නාකම නිසා. මොනවද කාරණා ටික? කාමයන්ගේ සමුදය හට ගැනීම, කාමයන්ගේ අස්තංගමිය අභාවය, කාමයන්ගේ ආස්වාදය, කාමයන්ගේ ආදීනවය, කාමයන්ගේ නිස්සරණය. මේ ටික හරියට අවබෝධ කරගන්නා තාක්කල් අපිට කාම තණ්හාවෙන් මිදෙන්න පුළුවන්ද? මිදෙන්න බැරි වෙනවා. කාම තණ්හාවෙන් මිදෙන්න බැරි වුණොත් ඊළඟට අපි බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද? කාම ධාතුවේ නැවත නැවත උපත ලබමි, සතර ආපායේ දුක් විඳින්න අපි කැමැති විය යුතුයි, නිරේ දුක් විඳින්න අපි කැමැති විය යුතුයි, තිරිසං ආපායේ දුක් විඳින්න කැමැති විය යුතුයි, ප්‍රේත ලෝකයේ, ඊළඟට අසුරනිකායේ, මනුෂ්‍ය ලෝකයේ අඳගොළු බිහිරි වෙලා මේ විදිහට අනන්ත ප්‍රමාණ මේ කාම ධාතුවේ යම්තාක් දුක් තියෙනවාද, ඒ සියල්ල විඳින්න අපි කැමැති වෙන්න ඕන. මේ කාම තණ්හාව ප්‍රහාණය නොවි තියනවා. ඉතින් අන්න ඒ විදිහට අපි තේරුම් ගන්න ඕන මේකේ තියෙන මේ කියන්නේ බරපතලකම. මේ කාම තණ්හාව අපේ හිතේ තිබුණොත් අපිට මෙන්න මේ මේ විදිහේ දුක්වලට සංසාරේ පත් වෙන්න සිද්ධ වෙනවා කියන එක. ඊළඟට භව යෝගය කියලා කිව්වේ මොකද්ද? ඒකත් භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. මේ සංසාරයට වැඩිච්ච ඇතම් කෙනෙක් භවයන්ගේ සමුදය අස්තංගම ආස්වාද ආදීනව නිස්සරණ ඇති හැටියෙන් දන්නේ නැහැ. කියන්නේ රූපාරූප භවවල හට ගැනීම සමුදය අභාවේ අස්තංගමේ ආස්වාදයේ එහි තියෙන මිහිර ආදීනව එහි තියෙන දෝෂපක්ෂයේ නිස්සරණයින් මිදීම කියන මේ පහ දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ තැනැත්තා නැවත නැවත රූපාරූප භවවල උපදින්න කැමති වෙනවා. එයා ඒවා ගිහිල්ලා උපත ලබන්න කැමති, වෙයි ඉන්න කැමති. මේ පරිලාහය, මේ බැස ගැනීම, භව තණ්හාව නැවත නැවත ඒ තැනැත්තා ගිහිතේ ඇති වෙනවා. ඒකට කියනවා භව යෝග කියලා. දැන් ඔන්න කාම යෝගයයි භව යෝගයයි දෙකයි. ඊළඟට දිට්ඨි යෝග. දිට්ඨි යෝග කියලා කිව්වේ අර කලිනුත් සඳහන් කළානේ දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් සාස්වතු චේදාදී දෘෂ්ටීන් කියලා. එතකොට මේ දෘෂ්ටීන්ගේ සමුදේ දෘෂ්ටීන් හිතේ ඇති වෙන්නේ ඇයි? ඊළඟට මේ දෘෂ්ටීන් නැති වෙන්නේ කොහොමද? ඒ වේ අභාවය ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ පහ ඇති හැටියෙන් දන්නේ නැති තාක් නොදක්නා තාක්කල් ඒ තැනැත්තා ඒ දෘෂ්ටීන්ට බැඳෙනවා. ඒ දෘෂ්ටීන් නැවත නැවත හිතේ හට ගන්නවා. ඒ හිතේ හට ගත්තාම එයා ඒවා දැඩි කොට අරගෙන ඒවට බැඳිලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ විදිහට ඒ තැනැත්තගේ හිතේ දිට්ටි තණ්හාවත් ඇති වෙනවා. ඒකයි වදාලේ දිට්ඨේන සමුදයං චත්තංගමං චස්සාදං චාදීනවං ච නිස්සරණං ච යථා භූතං අප්පජානතෝ යෝ දිට්ඨීසු දිට්ඨි රාගෝ දිට්ඨිනන්දි දිට්ඨි ස්නේහෝ දිට්ඨි මුචා දිට්ඨි විපාසා දිට්ඨි පරිලාහෝ දිට්ඨජ්ජෝ සානං දිට්ඨි තන සානුසේති. ඉතින් මේ විදිහට දෘෂ්ටීන් පිළිබඳ තියෙන තණ්හාවත් යා තුළ නැවත නැවත ඇති වෙනවා. එතකොට මේක තමයි දිට්ඨි යෝගය. දැන් ඔන්න තුනයි කාම යෝග භව යෝග දිට්ඨි යෝග. අවිචා යෝගී කියලා කිව්වේ කෙසේද? භාගිතුන් වහන්සේ විස්තර කරනවා මහන්නි මේ සසට වැඩිච්ච ඇතම් කෙනෙක් ස්පර්ශ ආයතන 6 පිළිබඳව. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ අපේ ආයතන 6. මේ ආයතන 6 පිළිබඳ සමුදේ මේ ආයතන 6 හටගන්නේ කොහොමද කියලා සමුදේ දන්නේ නැහැ. මේ ආයතන 6 ඉතිරි නැතුව අභාවයට යන්නේ කොහොමද කියලා අස්තංගමයේ දන්නේත් නැහැ. ඊළඟට මේ ආයතනයන්ගේ ආස්වාදෙ මේ නිසා ලැබෙන මිහිර දන්නේත් නැහැ. ආයතනවල ආදීනවය දන්නේත් නැහැ. ආයතනයන්ගේ මිදීම කියන නිස්සරණය දන්නේත් නැහැ. ඉතින් මේ ආයතන පිළිබඳ සමුදය අස්තංගම ආස්වාද ආදීනව නිස්සරණ ඇති හැටි නොදන්නා තාක්කල් ඒ තැනැත්තාගේ හිතේ ස්පර්ශ ආයතන 6 පිළිබඳ අවිද්‍යාව නැවත නැවත ඇති වෙනවා. මේකට තමයි අවිද්‍යා යෝග කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ හතර තමයි කාම යෝග, භව යෝග, දිට්ඨි යෝග, අවිජ්ජා යෝග කියලා සඳහන් කළේ. මේවෙන් බැඳිච්ච සත්වයා නොයෙක් ආකාරයේ ලාමක අකුසල ධර්මයන්ගෙන් කිලිටි වෙමින් නැවත නැවත මේ සංසාරයේ උපත ලබනවා. නැවත නැවත උපත ලබමින් නැවත නැවත බොහෝ දුකට පත් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මෙබඳු තැනැත්තාව හඳුන්වනවා කොහොමද? අයෝගක්ඛේමි. යෝගක්ඛේම කියලා කියන්නේ නිවනටයි, භව නිස්සරණයටයි. නමුත් දැන් මෙයා භවයට බැඳිලා ඉන්න කෙනෙක්. ඒ නිසා යාට කියනවා මොකද්ද? අයෝගක්ඛේමි. දැන් කාටද මේ අයෝගක්ඛේමි කියලා කියන්නේ? කාටද කියන්නේ? මේ අයට කියන්නේ. එද මේ අය මේ කාම යෝග, භව යෝග, දිට්ඨි යෝග, අවිජ්ජා යෝග ප්‍රහාණය කළා නැත්නම් මේ අය වැටෙන්නේ කොයි පක්ෂයටද? අයෝගක්ඛේමී කියන පක්ෂයට. තේරුණාද? මෙන්න මේ හතර පිළිබඳව අපි දැනගන්න ඕන. එහෙනම් දැන් අපි මේ හතරෙන් නිදහස් වෙලා නැත්නම් අපි අහිති වෙන්නේ මේ අයෝගක්ඛේමී කියන පක්ෂයට. හොඳයි, දැන් අපි මේ අයෝගක්ඛේමී කියන පක්ෂේ ඉන්න තාක්කල් මොකද අපට වෙන්නේ? නැවත නැවත උපදින්න සිද්ධ වෙනවා, නැවත නැවත වයසට යන්න සිද්ධ වෙනවා, දිරන්න මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් මනුෂ්‍ය ලෝකෙම නැවත නැවත උපන්නොත් හොඳයි ටිකක් හරිනේ. යම් විදිහකින් නිරේගිහින් උපදින්න සිද්ධ වුණොත් නේ, තිරිසන් සතුන් වෙලා උපදින්න සිද්ධ වුණොත්, പ്രേත ලෝකෙ උපදින්න සිද්ධ වුණොත් අප්‍රමාණ දුකක් දුම්නසක් අත්විඳින්න සිද්ධ වෙනවා. ඉතින් අපිට බොහෝ මේ වගේ සිද්ධීන් අහන්න දකින්න ලැබී තියෙනවා නේ. මේ කාම යෝග භව යෝග දිට්ඨි යෝග අවිජ්ජා යෝග නිසා දුකටපත් වෙන ආකාරය. ඉතින් අමුතුවෙන් උදාහරණ කියන්න දෙයක් නැහැ. ඉතින් මේ අය බොහෝ සිද්ධීන් ඒ වගේ දන්නවා වෙන්න පුළුවන්. මට ඒ වගේ සඳහනක් කළා එක්තරා වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයාට ලැබිච්ච අත්දැකීමක් පිළිබඳව ඒ වෛද්‍යවරයා වෛද්‍යරගේ සහෝදරයා මට මේ කතාව ඉදන් කිව්වේ. ඒගොල්ලෝ පොඩි කාලේ එයාගේ නිවසේ හැදී වැඩි හිටපු තරුණියක් ඉඳලා තියෙනවා. අතින් ඒ තරුණියට එයාගේ ඥාති සහෝදරේ විවාහ යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. හැබැයි මේ තරුණිය ඒ විවාහ යෝජනාවට කැමති වෙලා නැහැ. එයා කැමති වෙන තරුණයෙක් ඉඳලා තියෙනවා. නමුත් ඉතින් අර මේ වෛද්‍යවරයාගේ ඥාති සහෝදරයා දිගින් දිගට මේ තරුණියට යම් යම් බලපෑම් කරනකොට මෙයාට මේක දරා ගන්න බැරි වුණා. ඉතින් දරා ගන්න බැරි වෙච්ච නිසා මෙයා තීරණය කළා එහෙනම් වෙලාවට මොකද කරන්නේ කොටක් දෙන්නේ. එයා හිතනවා මැරුණොත් මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. අන්න බලන්න අනෝබෝධය කියන්නේ ඒකනේ. තේරෙනවද? හිතනවා හරි. මැරුණොත් ඉවරයි. මැරෙනකන් ජීinna කන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඒ මේ සංසාර චක්‍රය පිළිබඳ අනවබෝධයයි නොදන්නා කමයි. මොකද අනවරාග්‍ර කාලයක් අපි මේ සංසාරෙහි සැරිසරාගෙන පැමිණිලා තියෙනවා. ඒ වගේම භව නිස්සරණේ වෙන තාක්කල් හේතුඵල වශයෙන් දිගින් දිගට උපතත් මරණයත් අපට උරුම කරගන්න සිද්ධ වෙනවා. එතකොට අපි මේ ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න කියලා මැරුණට මෙතනින් ප්‍රශ්න විසඳෙනවද? ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් අර තරුණියට ඒ අවබෝධය තිබුණේ නැහැ. ඒක නිසා මොකද මෙයා කළේ? මෙයා ලියුමක් ලියලා තියලා එයාගේ මරණයට වග කියන්න ඕනේ අර අයිතුලෙස බලපෑම් කරපු තරුණයයි කියලා එයා එකත් ඇඳුමේ හඟවගෙන වසපානය කරලා තියෙනවා. ඉතින් වසපානය කරයින් පස්සේ තමයි ඒකේ අමාරුව තේරෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒ තැනැත්තිය බොහොම උත්සාහවන්ත වෙලා තියෙනවා ජීවත් වෙන්න. නමුත් ඉතින් ජීවත් වෙන්න බෑනේ නේද? තමන් කරගත්ත අනුවණ කමේම එරිලා ඒ තැනැත්තියට දුක් විඳලා මරණයට පත් වෙන්න සිද්ධ වුණා. දැන් මේ තැනැත්තිය මරණයට පත් වුණේ ඊටාම හීන වූ මානසිකින් යුක්තව. ඇයි? දැන් අර තමන්ට ආයුතු බලපෑම් කරපු තරුණයා කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් යුක්තව. තමන්ගේ ජීවිතේ නැති කරගන්න තමන් මේ කරා වූ අනුවණ ක්‍රියාව, කියන්නේ මේ දුක නැති කරන්න කියලා වැරදි තීරණයක් නෙගත්තේ නේද? දුක නැති කරන්න කියලා ගත්ත වැරදි තීරණේ අනුවණකම පිළිබඳව තමන්ම පශ්චාත්තාප වෙමි මරණයට පත් වුණා. මරණයට පත් වෙලා ටික කාලයක් යනකොට මේ තැනැත්තිය වාසය කරපු නිවසේ විටින් විට අඩි සද්ද ඇහෙන්න පටන් ගන්න තියෙනවා. දැන් ගේ ඇතුලේ කවුරු හරි ඇවිදිනවා වගේ. නමුත් ඇවිදින කෙනෙක් පේන්නේ නැහැ. ඊට පස්සේ ගැට වැලි ගහනවා වගේ දැනෙලා තියෙනවා. නමුත් ගහන කෙනෙක් පේන්නේ නැහැ. කොහොම යනකොට දවසක් අර වෛද්‍යවරයාගේ සහෝදරයා ඒ තරු දැන් එයා තරුණෙක්. නමුත් එයා ඉතින් පොඩි කාලේ සාමාන්‍ය ඉතින් තේරෙන වයස. එතකොට නිවසේ කුස්සියට ගිහිල්ලා මෙයා බත් බෙදාගෙන අනුභව කරන්න ලෑස්ති වෙලා බත් පිඟානට වතුත් වෑංජනත් බෙදාගෙන අනිත් පැත්ත හැරෙනවත් එක්කම මෙයා දැකලා තියෙනවා කවුද අර මැරිච්ච තැනැත්තිය. මැරෙන්න ඉස්සෙල්ලා ඇඳගෙන හිටපු ඇඳුම් වල ඒ ආකාරයෙන් ඒ ස්වරූපයෙන් පෙන්නලා අනේ මල්ලි මටත් කන්න දෙන්න කියලා කිව්වා. හරි. එතකොට ඉතින් අර දරුවා තැති අරගෙන බය වෙලා කෑ ගහගෙන පිඟානත් විසි කරගෙන දුවලා තියෙනවා. හරි. එතකොට ඒකෙන් පේනවා මෙයා කන්න ඉල්ලන්නේ මොකද? කන්න තියෙන තැනකදී ඉන්නේ. කන්න තියෙන තැනක නෙවෙයි. ඉතින් එතකොට දැන් මෙයා මේ පැහැදිලිව ප්‍රේත ආත්ම භාවයකට පත් වෙච්ච බව පේනවා අර හිතේ ඇති කරගත්ත හීන తත්වයේ නිසා. ඊට පස්සේ දැන් ගෙදර නිවැසියන්ට ඉතින් මේක හරි කරදරයක් නේ. අමනුෂ්‍යයෙක් ගෙදර ඉන්නකොට හරි ප්‍රශ්න ඇති වෙනවානේ අදෘශ්‍යමානව. ඊට පස්සේ ඉතින් මේ එහෙම වෙච්චාම මොකද කරන්නේ? බොහෝ වෙලාවට යකදුරෙක් ගෙන්නගෙන අර අමනුෂ්‍යයව බාන්දලා අයින් කරන එකනේ කරන්නේ. ඒ වගේ මේ අමනුෂ්‍යයව බාන්දණය කරලා කතා කරවනකොට ඉතින් මේ තැනැත්තිය හරි පශ්චාත්තාප වෙලා තියෙනවා තමන් කරගත්ත මෝඩ වැඩේ ගැන. මොකද්ද මෝඩ වැඩේ? සිය දිවි හානි කරගත්ත අර තරුණයා කරෙහි වෛරය ඇති කරගෙන මරණයට පත් වුනේ. ඉතින් ඒකෙහිඳ දැන් එයා දුකටපත් වෙලා පිච්චෙනවා කියලා කෑ ගහනවලු කතා කරනකොට. බලන්න ඉතින් මේ අපි අතර මනුෂ්‍ය ලෝකෙ හිටපු කෙනෙක් නෙනේ. අර කාම යෝග භව යෝග දිට්ඨි යෝග අවිජ්ජා යෝග කියන මේ හතරේ තියෙන දෝෂයේ හින්දා දැන් ඒ තැනැත්තිය ප්‍රේත ලෝකයට වැටලා දුක් විඳිනවා. ඉතින් දැන් උතනින් ඉවර වෙන්නෙත් නෑනේ මේ ප්‍රශ්නේ. දැන් එතනින් කොහාට යන්න වෙයිද? තව කොපමණ ආත්ම භාව ගානක් මේ වැරදිච්ච වැරදිල්ල හදා ගන්න බැරුව දුක් විඳින්න වෙයිද කියන එක කාටද කියන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේට පමණයි කියන්න පුළුවන්. බලන්න. එතකොට මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය දුවක් හැටියට උපත ලබලා සද්ධර්මයේ පවතින කාලයක මේ ධර්මද්වීපේ පැය 24 බණ කියන රටේ තේන ධර්මයේ පිහිට පිළිසරණ කරගෙන දුකින් මිදෙන්න තීරණාත්මක පියවරක් ගන්න තිබිච්ච තැනදී මේ තැනදී මොකද කරගත්තේ? තව තවත් දුක වැඩි වෙන්න තමයි වැඩ කරගත්තේ. දැන් ඒ වැරදිච්ච වැරදිල්ල හදන එක ලේසිද අපහු? ලේසිද අමාරුද? අමාරුයි. ඔය වගේ අපට කොච්චර වැරදිලා ඇද්ද මේ සංසාරේ? ඉහේ කෙස් ගානට අපට වැරදිලා ඇති. තේරෙනවද? බලන්න අපිට මේ වැරදිච්ච වැරදිල්ල මෙච්චර කාලයක් සුළුපටුද කියන එක අපේ භාග්‍යවත් අරිහත් දසබලධාරී සර්වඥ රාජෝත්තම ආනන්ද වහන්සේ මීට 20 අසංඛේය කල්පලක්ෂයකට ඉස්සෙල්ලා මනෝ ප්‍රනිධාන කාලේ බුදුබව ප්‍රාර්ථනා කරලා මනෝ ප්‍රනිධාන කාලයත් අවසන් වෙලා ඊට පස්සේ වාග් ප්‍රනිධාන කාලයත් අවසන් වෙලා දීපංකර බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ලබාගෙන සාරාසංකේය කල්පලක්ෂයක් නිවිත විවරණත් සම්පූර්ණ කරලා, يعني සාරාසංකේය කල්පලක්ෂයක් පාරමිතාත් සම්පූර්ණ කරලා සම්මා සම්බුද්ධ රාජ්‍යයත් ලබාගෙන සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා පිරිනිවන් පාවදාරන්නටත් යෙදුණා. තේරෙනවා. දැන් නියත විවරණ ලැබුව තැන් පටන්ම බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේත් එක්ක 24 නමක්ම සම්බුද්ධත්වයටපත් වෙලා පිරිනිවන් පාවදාලානේ නේ. එතකොට අපට අපි හැමදෙනාම ඉපමණ කාලයක් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පින්වම් පාන කාලේ වෙනකොට අපි දිගටම සංසාරේ ඇවිල්ලා තියෙනවා. තේනවාද? එතකොට මෙච්චර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා පින්වම් පාවදාලත් අපට මේ කාරණා ටික තාම හරියට අවබෝධ කරගෙන මේකෙන් මිදී ගන්න පුළුවන් වෙලාද බැරි වෙලාද? බැරි වෙලා තියෙනවා. ඉතින් එහෙනම් අපි මේ ප්‍රමාදය ගැන අපේ ජීවිත ගැන අපි කොච්චර සංවේගයකටපත් වෙන්න ඕනද? මේ අවස්ථාව බැරි වෙලා වැරදුනොත් මොකද වෙන්නේ? ඈ? ආයෙත් හිතා ගන්න බෑ. තේරෙනවද? අන්න ඒක. ඉතින් ඒකෙන් තමයි මේ ලැබිච්ච ෂණේ වටිනකම අපි හොඳට තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා සද්ධර්මයේ දේශනා කියන මේ කාලයක ඥානවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් මේ වාසනාව සුළුපටු වාසනාවක් නම් නෙමෙයි. පෙර ජීවිතවලත් සත්පුරුෂයන් ඇසුරු කරලා සද්ධර්ම ශ්‍රවණය කරලා දාන සීල භාවනා ආදී පුණ්‍ය ධර්මයන්හි යෙදিলা යම් පමණකට හරි නිවන් මඟ අනුගමනය කරන්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට මේ වටිනා ජීවිත ලැබී තියෙන්නේ. ඒකේ වටිනාකම අපි හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන අර වගේ ලැබිච්ච අවස්ථාව නැති වෙන්න නොදී අපි තාම නුවණින් පරිස්සමෙන් අපේ ජීවිත ගැන කටයුතු කරන්න ඕනේ කොහොම හරි මේ යෝග හතරින් ගැලවෙන විදිහට. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කොහොමද මේ යෝග හතරින් ගැලවෙන්නේ. චත්තාරෝමේ භික්කවේ විසංයෝගා. මහණෙනි, මේ සංයෝගය දුරු කිරීම හතරකුත් තියෙනවා. මොනවද ඒ හතර? කාමයෝගෝ විසංයෝගෝ. කාමයෝග විසංයෝගෝ. කාමයෝගයෙන් මිදීම තමයි කාමයෝග විසංයෝගය කියන්නේ. ඊළඟට භවයෝග විසංයෝග. භවයෝගයෙන් මිදීම භවයෝග විසංයෝගයයි. ditthiyogayen midima ditthiyoga visanyogayai. avijjayogayen midima avijjayoga visanyogayai. අට කතාවේ දක්වන විසංයෝගයෝති විසංයෝජන කාරණා. කියන්නේ මේකෙන් මුදවන කරුණු. කාමයෝග විසංයෝගය කියවම කාමයෝගයෙන් මිදීමයි. කාමයෝගයෙන් මිදීම කියලා කිව්වහම ඒකෙන් අදහස් කෙරෙන්නේ පින්වතුනි, දැන් කෙනෙකුට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳ ආශාව ඇති වෙන්නේ ඒ අරමුණු සුභ වශයෙන් ගැනීමෙන්නේ, ඒ අරමුණු හොඳයි කියලා ගැනීමෙන්නේ නේද? දැන් අපි උදාහරණයක් ඇරීල ගමු. අපි ලස්සන තරුණයෙක් හෝ තරුණියක් දකිනවා. ඒ ලස්සන තරුණයෙක් හෝ තරුණියක් දැක්කහම අපිට පේන තරුණයෙක් නම් මෙයා කඩවසම්, මෙයාගේ අංගපසංග බොහොම මනාව ගැළපීලා පිළිහිදලා තියෙනවා, මෙයා උස මහතයි, පෙනුමයි, සුදුයි, ලස්සනයි, ඔහොම කියලා. තේන්නාද? එතකොට ඒ කියන්නේ මොකද්ද? අපි හොඳ පැත්ත තමයි දකින්න, සුභ වශයෙන් දකින්න. තරුණියක් නම් අපි හිතනවා මෙයාගේ ලාලිත්‍ය හොඳයි, හැඩරුව හොඳයි, අංගපසංග හොඳයි, ලස්සනයි, සුදුයි, උසත් නැහැ, කෙට්ටුත් නැහැ, මහදත් නැහැ, මෙයා බොහොම ලස්සනයි, රූප සුන්දරියක් වගේ, දෙවඟනක් වගේ කියලා හිතනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? අපි සුභ වශයෙන් දකිනවා. එතකොට සුභ වශයෙන් දකිනකොට මොකද වෙන්නේ? රූපේ කෙරෙහි බැඳී යනවා. අපි හිතමු එයාගේ කටහඬත් ලස්සනයි, කටහඬත් මිහිරි. දැන් අපි කියනවා කටහඬත් බොහොම ලස්සනයි, මිහිරි කියලා කටහඬටත් බැඳී යනවා. නේද? ඊට පස්සේ ඉතින් සුවඳ විලවුන් තවරාගෙන ඉන්නවා නම් අනේ සුවඳ කියලා සුවඳටත් බැඳී යනවා. උයාදෙන පිහාදෙන දේවල් රස නම් මෙයා උයන කෑම තමයි රස කියලා ඒකටත් බැඳී යනවා. පහසෙන් සතුටු වෙනවා නම් පහසටත් බැඳී යනවා. මේකනේ මේ සුභ වශයෙන් බලනකොට බැඳෙනවයි කියලා කියන්නේ. එහෙමනම් මේ කාමයෝගී මිදෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන? සුභ වශයෙන් බලන්නේ නැතුව ඒකේ අනිත් පැත්ත දකින්න ඕන. මේ සුභය ඇතුලේ තියෙන, අපිට පිටින් පේන සුභය තුල තියෙන අසුභය බලන්න ඕන. අපිට පුළුවන් නම් අර අපි ලස්සනයි, හැඩරුවයි කියලා හිතාගින්න තරුණය නැත්තම් තරුණිය විනිවිදගෙන එයාගේ ශරීර අභ්‍යන්තරයේ බලන්න, මේ හැමෙන් වැහිලා තියෙන ශරීරයේ ඇතුලේ මොනවද තියෙන්නේ? භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ නේද? කෙස් වලින් යට පාතලයෙන් උඩ හැමෙන් වැහිලා තියෙන මේ ශරීරයේ මොනවද පිරී තියෙන්නේ? කේසා ලෝමා නඛා දන්තා තචෝ නේද? කේස් ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව පෙනහැලි. ඉතින් මේවා හොඳට විනිවිද බලන්න ඕන, මේවා මේ ශාරීරිය ඇතුලේ තියෙනේ. ඉතින් දැන් මෙහෙම කිව්වාටම ඒක තේරෙන්නේ නැහැ. දැන් මෙයාට පුළුවන් නම් යම් වෙලාවක කපාපු මృత ශාරීරියක් එහෙම බලන්න, අන්න එතකොට හොඳට තේරේවි පැත්ත පලාදකවත් චිට්ටු වෙන්න බැරි දුර්ගන්ධයක්, අපුල බවක්, පිළිකුලක් මේ ශාරීරිය තුල තියෙන. භාගිතුන් වහන්සේ දේශනා කරනවානේ අරු තේරගාතාවල එහෙම සමහර තැන්වල සඳහන් වෙන්නේ මේ ශාරීරිය කන පිට හැරෙව්වොත් එහෙම ඇතුලේ තියෙන බකුවල් බඩවැල් දැක්කහම දරුවා බිහි කරපු මවට පවා ඒ දරුවව අකුල වෙනවා, අප්‍රිය වෙනවා, එපා වෙනවා. තේන්න. ඒකෙහිඳ අර එහෙම කන පිට හරවන්න බැරි තාක් හොඳයි නේ. නමුත් අපි කන පිට හරවා බලන්න ඕන නුවණින්. තේන්නාද? හැබැයි අපිට ඒක කරන්න බෑ. ඒකෙහිඳ අපි නුවණින් බලන්න ඕන. ඉතින් පුළුවන් නම් යම් අවස්ථාවලදී ඔය කුණු වෙච්ච බුද ශරීර ආදිය ගිහින් බලන්න, ඒක ඉතාම වටිනවා. ඒ අසුබ නිමිත්ත හිතට ගැනීම. ඊළඟට මාස්ලියේ දියවිලා ගිය ඇට සැකිල්ලක් එහෙම බලලා, මගේ මේ ශාරීරිය තුල තියෙන ඇට සැකිල්ලත් මෙබඳු එකක් නෙවද, මේ වගේ අසාර නිස්සාර ශරීරයක් නෙවද මම මේ දරාගෙන ඉන්නේ කියලා නුවණින් සැලකීම නිරන්තරයෙන් පුරුදු පුහුණු කරන්න ඕන. තමන්ගේ ශරීරයත් අනුන්ගේ ශරීරත් බලන්න ඕන, මේ පිළිකුල් කොනප කොටස් වලින් මේ ශරීරය හැදී තියෙන්නේ කියලා. අන්න ඒ විදිහට නුවණින් දකිමින් අසුභ ධානය ඇති කරගන්න පුළුවන් වුණොත්, පිළිකුල් භාවනාව පාදක කරගෙන අසුභ ධානය ඇති කරගන්න පුළුවන් වුණොත්, එයාට පුළුවන් තාවකාලිකව මේ කාම යෝගයෙන් මිදෙන්න, කාමච්ඡන්දේ යටපත් කර ගැනීම. එහෙමත් නැත්නම් දස අසුභයන්ගේ වශයෙන් මියගිය කෙනෙකුගේ මృత ශරීරය බලාගෙන දස අසුභයන්ගේ වශයෙන් අසුභ මානසිකාරය ඇති කරගෙන, පිළිකුල් සංඥාව ඇති කරගෙන අසුභ මානසිකාරයෙන් ඒ ධ්‍යාන ඇති කරගත්තොත්, අසුභ ධ්‍යාන ඇති කරගත්තොත් අන්න එතකොටත් පුළුවන් තාවකාලිකව මේ කාමයෝගී මිදෙන්න. නියම වශයෙන් කාමයෝගී මිදීමේ කියලා කියන්නේ ඒ අසුභය පාදක කරගෙන අනාගාමී මාර්ගයේ උපදවා ගන්න, හිතේ පහල කර ගන්න පුළුවන් වුණොත්, ලෝකෝත්තර අනාගාමී මාර්ගය ඇති කරගත්තොත්, හිතේ පහල කරගත්තොත් අන්න එතකොට ඒ ආර්ය ශ්‍රාවකයා සදහටම කාම බන්ධනයන්ගෙන් නිදහස් වෙනවා. අන්න ඒක තමයි කාම යෝග විසංයෝගය කියලා කියන්නේ. එතකොට ඒ කාම යෝග විසංයෝගය සඳහා මෙන්න මේ කාරණා පිළිබඳ හොඳට අවබෝධය තියෙන්න ඕන. ඒ මොනවද? පළවෙනි එක තමයි කාමයන්ගේ සමුදය. මේ කාමයන් කොහොමද හටගන්නේ, කොහොමද මේ කාමයන් හටගන්නේ කියන එක දැනගන්න ඕනේ. දැන් මෙහි විස්තර කරනවා පස්ස සමුදයා කාම සමුදය. ස්පර්ශය නිසා තමයි කාමයන්ගේ හට ගැනීම සිද්ධ වෙන්නේ. මොකද්ද ස්පර්ශය කියලා කියන්නේ? ඔව්, ස්පර්ශය කියලා කියන්නේ පේමයාස කනනාසය දිව ශරීරය ආදී ආයතන බාහිර අරමුණුත් එක්ක සම්බන්ධ වෙලා සිතින් දැනගන්න අවස්ථාවේදී තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඒ ස්පර්ශය නිසා තමයි අපි මේ දකින අහන දේවල් වලට බැඳී යන්නේ. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි තැනැත්තෙක් භාගතුන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමිනි මට මේ දුක හට ගන්න හැටි කියා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාට මේ විස්තර වශයෙන් පටිච්ච සමුප්පාදය අනුසාරයෙන් දුක හට ගන්න හැටි කියා දුන්නොත් එහෙම මෙයාට මේක තේරෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙයාට බොහොම සරලව පැහැදිලි කරලා දුන්නා. මෙයා ඇහුවා, ඔබට දරුවෝ හිමි භාගතුන් වහන්සේ ඇහුවා, ඔබට දරුවෝ හිමි ඉන්නවද කියලා. මම කිව්වා ස්වාමිනි මට පුතෙක් ඉන්නවා. එයා බොහොම ඈත තැනක ඉගෙන ගන්න ගිහිල්ලා ඉන්නේ, ගෙදර නෙමෙයි ඉන්නේ. ඉතින් මම විටින් විට යාව බලන්න කෙනෙක් යවනවා. භාගතුන් වහන්සේ හොඳයි, ඉතින් දැන් එයා ඉතින් ඒ පුතාගේ දුක සැප බලන්න යන කෙනා ගිහිල්ලා බලාගෙන ඇවිල්ලා ඔබට නරක ප්‍රවෘතියක් එහෙම දැනුම් දුන්නොත්, ආයේ දරුවට වෙච්ච විපත්තියක් එහෙම දැනුම් දුන්නොත්, එතකොට ඉඳන් කියන අනේ ස්වාමිනී මට ඒක දරා ගන්න බෑ. මගේ ජීවිතයත් නැති වෙයි සමහර විට කියලා. තේරුණාද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ හොඳයි දැන් ඔබට මේ දරුවාගේ මව් ආතකට භාග්‍යතුන් වහන්සේ හොඳයි දැන් එතකොට ඔබට එහෙම මේ දුක හටගන්නේ දරුවාගේ රෙහි තියෙන බැඳීම නිසානේ, චන්දරාගය නිසානේ, එහෙමයි ස්වාමිනී කියලා. එතකොට මෙයාට ඒක තේරුණා. ඊළඟට ඇහුවා හොඳයි දැන් මේ දරුවාගේ මව් ඒ තැනැත්තියට, කියන්නේ දැන් මේ අහන ප්‍රශ්නේ අහන තැනැත්තගේ භාර්යාවට මොකක් හරි කරදරයක් විපතක් එහෙම වුණොත්, එතකොට ඉතින් ඒ තැනැත්ත උත්තර දුන ස්වාමීනි ඒකත් මට දරා ගන්න බැරි වෙයි, මගේ ජීවිතේ පවා නැති වෙයි. එතකොට භාගතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා, හොඳයි ඉතින් ඔබට ඈ ගැන තියෙන චන්දරාගය ආශාවෙහින්දනේ මේ දුක හටගන්නේ. ඉතින් මම තේරුම් ගත්තා එහෙමයි ස්වාමීනි කියලා. හොඳයි ඉතින් ඒ තැනැත්තිය දකින් ඉස්සෙල්ලා ඔබට ඒ තැනැත්තිය ගැන චන්දරාගයක් තිබ්බද? එතකොට කිව්වා නෑ ස්වාමීනි, තැනැත්තිය දකින් ඉස්සෙල්ලා මට චන්දරාගයක් තිබුණේ නෑ. දැක්කයින් පස්සේ තමයි චන්දරාගේ හටගත්තේ කියලා. එතකොට ඒකෙන් පේනවනේ දැන් මේ ස්පර්ශයේ හින්දානේ චන්දරාගේ ඇති වෙලා තියෙන්නේනේ. දැන් අපි ඕනම ලස්සන දෙයක් දකින් ඉස්සෙල්ලා අපිට ඒ පිළිබඳ ආශාවක් හිතේ නැහැ. දැක්කයින් පස්සේ අපිට හිතෙනවා මේක ලස්සනයි, මේක ඕන. දැන් උදාහරණයක් ඇටියට දැන් මේ පින්වතුන් ඇඳුමක් ගන්න වෙළඳ සැලකට ගියොත් මේ අය තෝරලා බලනවා තමන්ගේ චන්දරාගේ වැඩියෙන් ඇති වෙන්නේ කොයි ඇඳුමටද කියලා නේ. ඉතින් ලස්සන ඇඳුමක් දැක්කොත් හිතනවා ආ මේක ලස්සනයි, මේක ඇඳදාම මගේ හැඩරුව වඩා හොඳට පෙනේ. හරිද? ඊට පස්සේ ඒක මිලදී ගන්නවා. දැන් බලන්න අර ඇඳුම දකින්න ඉස්සෙල්ලා Tamante ඇඳුමට ආසාවක් තිබුණ නැහැනේ නේ. දැක්කයින් පස්සේ තමයි ආශාව ඇති වුණේ. මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම ගුණයන්, ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රියන් එක්ක සම්බන්ධ වෙච්චාම සිතින් ඒ අරමුණු දැනගත්තාම ඒ ස්පර්ශය නිසා ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට ආශාව ඇති වෙනවා. එහෙනම් භාගිතුන් වහන්සේ වදාහලා පස්ස සමුදය කාම සමුදය. මේ කාමය හටගන්න හේතුව ස්පර්ශයයි. ඊළඟට එහෙනම් මේ කාමයේ අභාවය සිද්ධ වෙන්නේ කොහොමද? හටගන්න හේතුව ස්පර්ශය නම් ඒ ස්පර්ශය නැති වෙච්චාම අර කාමයේ නුත් ඉතිරි නැතුව නැති වෙන්න ඕන. හරිද? එතකොට අපි තේරුම් ගන්න ඕන මේ ස්පර්ශය ඇති වෙන්නේ, එකතු වෙන්නේ, සම්බන්ධ වෙන්නේ අනිත්‍ය දේවල්නේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස මේවත් අනිත්‍යයි. ඒ ඉන්ද්‍රියයන්ට නැත්තම් ආයතන වලට සම්බන්ධ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මේවත් අනිත්‍යයි. ඊළඟට ඒ ආයතන මුල් කරගෙන පහළ වෙන සිත් ඒවත් අනිත්‍යයි. ඊළඟට ඒ සිත් හින්දා ඇති වෙන ස්පර්ශය ඒකත් අනිත්‍යයි. එහෙමනම් මේ අනිත්‍ය දේවල් නිසා තමයි කාමේ ඇති වෙලා තියෙන්නේ. අනිත්‍ය දේවල් අනිත්‍යතාව නොදැකීම නිසා. අපි එහෙමනම් අනිත්‍ය දේවල් අනිත්‍යතාව තේරුම් අරගෙන නුවණින් ඒ අවබෝධයේ ටිකෙන් ටික වර්ධනය කරගත්තොත් අපේ හිතේ තියෙන අර කාමයේ ඉතුරු වෙයිද නැති වෙලා යයිද? නැති වෙලා යනවා. අන්න ඒක තමයි අස්තංගමී කියලා කියන්නේ. තේන්නාද? අන්න ඒ විදිහට අපි දකින්න ඕන, විදර්ශනා නෝන ඇති කරගන්න ඕන මේ කාමයන්ට හේතුව නැත්තම් කාමයන් හටගන්නේ ස්පර්ශය නිසා. ඒ ස්පර්ශයේ සිද්ධ වෙන්නේ අනිත්‍ය දේවල් එකතු වීමෙන් සම්බන්ධ වීමෙන්. ඒ අනිත්‍ය වූ හැම ආයතනයක්ම ආධ්‍යාත්මික බාහිර හැම ආයතනයක්ම වහා වෙනස් වෙන සුළුයි. ඒවා දුකටයි ති. ඒවා තමන්ගේ වශයෙන්හි පවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි. කියලා මේ විදිහට නැවත නැවත නුවණින් දකින්න ඒ තැනැත්තා අර ස්පර්ශයේ පිළිබඳවයි කලකිරෙන්නේ. ස්පර්ශයේ පිළිබඳ කලකිරෙන්න මොකද වෙන්නේ? ස්පර්ශය නිසා හටගන්න කාමයේ ගැන මෙයා තවදුරටත් ඇලෙනවද? ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ ටිකෙන් ටික අර කාමයනොත් හිතින් අස්වැලා යනවා, දුර වෙලා යනවා, අභාවයටපත් වෙනවා. ඉතින් මොන විදිහට තේරුම් ගන්න ඕන? ස්පර්ශය නිසා කාමයන්ගේ හට ගැනීමත්, ස්පර්ශය නිරුද්ධ වෙච්චාම කාමයන් නිරුද්ධ වෙන ආකාරයත් පිළිබඳව, ඊළඟට ඒ පිළිබඳ අවබෝධඥානය ඇතිවීමෙන් කාමයන්ට තිබිච්ච බැඳීම ක්‍රමෙන් දුර වෙලා යන ආකාරය, කාම ගුණයන්ට හිතේ තිබිච්ච බැඳීම දුර වෙලා යන ආකාරය. මේ විදිහට සමුදය අස්තංගම දෙකක් තේරුම් අරගෙන ඊළඟට කාමයන්ගේ ආස්වාදය දැනගන්න. ආස්වාදය කියලා කිව්වේ, ආස්වාදය කියලා කිව්වේ යමක මිහිරි බව නේ. කාමයන් නිසා ඇතිවන මිහිරි බව, ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් හිත සතුට වෙනවානේ, මිහිරක් දැනෙනවානේ. ඒක තමයි කාමයන්ගේ තියෙන ආස්වාදය. ඊළඟට ආදීනව කියලා කියන්නේ කාමයන්ගේ තියෙන දෝෂය, දෝෂපක්ෂය. කාමයන්ගේ තියෙන දෝෂය මොකද්ද? මේ කාමයන් නිසා බොහෝ දුක් දුම්නස් ඇති වෙනවා, පීඩා ඇති වෙනවා, වෙහෙස ඇති වෙනවා. දැන් මේ පින්වතුන්ට ජීවිතේ යම්තාක් වෙහෙසක් දැනෙනවා නම්, පීඩාවක් දැනෙනවා නම්, ඒ පීඩාව දැනෙන්නේ කුමක් නිසාද? ඈ, කාමයන් නිසානේ. දැන් බලන්න කාමයන් කියලා කිව්වම දැන් මේ පින්වතුන් ගෙවල් දොරවල් පවත්වන්න කොච්චර මහන්සි වෙන්න ඕනද? නිකන් ඉඳලා බෑනේ නේ. පොඩි කාලේ ඉඳන්ම ඉගෙන කියා ගන්න ඕන. ඉස්කෝලේ යන්න ඕන, ඊළඟට විශ්වවිද්‍යාලවල යන්න ඕන, උසස් අධ්‍යාපන ඉවර කරලා රැකී රක්ෂා හොයා ගන්න ඕන. ඊළඟට ඉතින් දවසම මේ රැකී රක්ෂා කටයුතු වල වෙහෙසෙන්න ඕන. ඊළඟට ගෙවල් දොරවල් හදා ගන්න ඕන, ඒවට වෙහෙසෙන්න ඕන. ඊළඟට ඉතින් අවාහ විවාහ වුණාන් පස්සේ දූ දරුවාගේ ප්‍රශ්න, උපතේ ඉඳන් මැරෙනකම ප්‍රශ්න ජාලාවක් තුලනේ ජීවත් වෙන්නේ. එහෙමද නැද්ද? ඔව්. ඉතින් එන්නේ ටික තමයි කාමයන්ගේ ආදීන. ඇයි මේ ප්‍රශ්න ජාලාව අපට අත්විඳින්න වෙලා තියෙන්නේ? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නිසා. හරිද? එතකොට අර පංචකාමයන්ගේ තියෙන සුළු ආස්වාදේ, පංචකාමයන් නිසා ලබන සුළු ආස්වාදයේ හින්දා අපේ ජීවිත කාලයේ, මේ ජීවිතේ විතරක් නෙමෙයි, අප්‍රමාණ ජීවිත ගණනාවක්, අනන්ත අප්‍රමාණ සංසාරේ අපි දුක් විඳගෙන ඇවිල්ලා තියෙන එක තමයි මේකේ තියෙන ආදීනරේ. එතකොට නිස්සරණේ කියන්නේ මොකක්ද? ඉතින් අපිට පුළුවන් නම් මේ කාමයන්ගේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන මේ කාමයන්ට තියෙන බැඳීම අතහරින්න, කාමයන්ගේ නිදහස් වෙන්න, తాවකාලිකව අපට නිදහස් වෙන්න පුළුවන් අර අසුබ ධ්‍යානය ඇති කර ගැනීම. එහෙමත් නැත්නම් අපට ඒ ධ්‍යාන පාදක කරගෙන, අසුබ ධ්‍යාන පාදක කරගෙන විදර්ශනානුවණ වඩා වර්ධනය කරගෙන අනාගාමි මාර්ගයට පත් වෙන්න පුළුවන් වුණොත් සදහටම පුළුවන් මේ කාම යෝගී නිබිදෙන්න. දැන් ඉතින් මේක මේ කියවෙන තරම් ලේසි වැඩක් නෙමෙයි, ලොකු කටයුත්තක්. නමුත් අපි අදිෂ්ඨානය ඇති කරගන්න කොහොම හරි අපි මේ සඳහා මහන්සි වෙන්න ඕන. ඒ කියන්නේ දැන් අපි මේ කාමයන් වෙනුවෙන් දිවා රාත්‍රී මහන්සි වෙලා අනන්ත ප්‍රමාණ සංසාරේ දුක නම් උරුම කරගත්තේ, අපිට බැරිද දිවා රාත්‍රී කාමයන්ගේ මිදෙන්න මහන්සි වෙලා කාමයන් හින්දා මේ විඳින සම්පූර්ණ දුක නැති කරගන්න උත්සාහවනොත් බැරි වෙයිද? පුළුවන් වෙයි. පුළුවන් වෙන්න ඕන. මොකද මේ ධර්මයේ සත්‍යතාවයි භාග්‍යතුන් වහන්සේ මැනවින් දේශනා කරලා තියෙනවා මාර්ගය. හරි. ඉතින් ඒකෙහිඳ අපි මේ දිවා රාත්‍රී ජීවිතය ගැනවත් නොතකා කාමයන් වෙනුවෙන් වෙන මහන්සිය අපි ටිකෙන් ටික හරව ගන්න ඕන කුමක් සඳහාද? කාමයන්ගේ නිස්සාරණය සඳහා. ඉතින් ඒ කාරණේ වටහා ගන්න බොහොම ලස්සන උපමාවක් සඳහන් වෙනවා ජාතක පාළියේ සෝනක ජාතකයේ. පුරාණ කාලේ අරින්දම කියලා රජ කෙනෙක් වාසය කරලා තියෙනවා. මේ අරින්දම රජුරුවත් එක්ක වැලිගලියේ පටන් හිටපු මිත්‍රයෙක් ඉඳලා තියෙනවා සෝනක නමින්. මේ රජතුමා රජකම් කරනකොට මෙයාට මතක් වුණා පොඩි කාලේදී වැලිගලියේ හිටන් තමන් එකට හිටපු මිත්‍රයා. කවුද? සෝනක. මේ සෝනක කොහෙද ඉන්නේ කියලා කල්පනා කළා. ඉතින් මේ රජතුමා ප්‍රසිද්ධ කළා, මගේ මිත්‍ර සෝනක ඉන්න තැනක් කවුරු හරි අහලා කිව්වොත් ඒ ආරංචියේ සපේන කෙනාට මම කහවණු 100ක් දෙනවා. ඉන්න තැන හරියටම දැකලා කිව්වොත් මම කහවණු 1000ක් දෙනවා. හරි. තරුණයෙක් ඉදිරිපත් වුණා. පංචචූලික කියස් තරුණයෙක් ඉදිරිපත් වුණා. එයා රජුගාන්ට කිව්වා, රජතුමනි, සෝනකතුමා ඉන්න තැන මම අහලත් කියනවා. එහෙනම් මට කහවණු 100ක් දෙන්න. මම දැකලත් කියනවා. එහෙනම් මට ඒ කහවණු 1000ක් දෙන්න. එතකොට දැන් කීයක් දෙන්න ඕනද යාට? 1100ම මෙයා ඉල්ලනවා. හරි. ඉතින් රජුරාට ඉතින් හරි සතුටුයි. රජුරෝ ඉඳන් කිව්වා, "ඇහුව කොහෙද ඉන්නේ? කොයි රටේද? කොයි පළාතේද?" ඉතින් මේ තරුණයා ඉඳන් කිව්වා, "රජතුමනි, මහා ඈතක නෙමෙයි. ඔබතුමාගේම රාජකීය උද්‍යානයේ සිසිල් සෙවණ ඇති ගස් මුල්වල එතුමා භාවනානුයෝගී වැඩි ඉන්න බලනකොට දැන් මේ ශෝනක කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේ නමක්. රජුරුවන්ගේ මිත්‍රයා පසේ බුද්ධත්වයට පත් වෙලා. ඉතින් රජුරුව බොහොම සන්තෝෂ වෙලා සිවුරඟ සේනාව පිරිවරාගෙන ගියා මේ පසේ බුදුරජාණන් වහන්සේ බලන්න. අනේ යනකොට උන්වහන්සේ පාංශු කුල සිවුරක් පරවගෙන එතරම් වටිනාකමක් නැති පාත්‍රයකොත් ළඟ තියාගෙන ගහක් මුල සමාපතිසුවෙන් වැඩි ඉන්නවා. ඉතින් රජුරෝ දැක්කම රජුරවන්ට හරි අපුල බවක් ඇති වුණා. හරිද? තමන්ගේ වැලිකැලිය පටන් මිත්‍රයා දැන් දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. ඈ නිකන් හිඟන්නේක් වගේ දිලිඳු ජීවිතයක් ගත කරන්නේ කියලා. ඉතින් රජුරෝ කනගාටු වෙලා ඉඳන් කවානේ මෙයා මේ විරාගීය වස්ත්‍රයකුත් පොරවගෙන පාත්‍ර කබලකුත් තියාගෙන දිලිඳෙක් වගේ එන කියලා. ඉතින් සෝනක පසේ බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි අධර්මයෙන් පාපයෙන් යුක්ත කෙනා තමයි දිලින්දෙක් වෙන්නේ. මොකද එයානි සංසාරේ දුකටපත් වෙන්නේ. කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් එයා දිලින්දෙක් නෙමෙයි කියලා රජතුමාට පැහැදිලි කළා. පැවිද්දෙකුට තියෙන නිදහස. පසේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, "මහරජතුමනි, මට මගේ තියෙන්නේ මේ සිවුරත් පාත්‍රයත් විතරයි. මට රැස් කරගත්තු ගබඩාවල අටකොටුවල තියෙන කිසිම දෙයක් නැහැ. ඒකෙහිඳ මට හොර හතුරන්ගෙන් කිසිම බයක් ඇති ගැනීමක් නැහැ. රජතුමාට තියෙන සම්පත් හින්දා මේ නගරයේ ගිනි ගත්තොත් එහෙම ඔබතුමාට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. නගරේ ඉන්න අනිත් ජනයාට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් එහෙම ගින්නක් ඇති වුණයි කියලත් වෙනත් විපතක් ඇති වුණයි කියලත් මගේ නැති වෙන්න වස්තුවක් නැහැ. ඒ නිසා මම සැනසille වාසය කරනවා." කියලා මේ කාමයන්ගේ ආදීනව පිළිබඳව පැහැදිලි කළා. ඔය විදිහට කාමයන්ගේ ආධිනව පැහැදිලි කළාම තින් රජතුමාට මේ දේශනාව එච්චර ඇල්ලුවේ නැහැ. ඒ මොකද? මොකෝ රජුරවන්ට මේ දේශනාව එච්චර ඇල්ලුවේ නැද්ද? ඔහොම රජුරෝ කියලා ඉතින් කියන්නේ හොඳට කම්සප විඳගෙන ඉන්න කෙනෙක්නේ. එයා ඉඳන් කිව්වා, "අනේ ස්වාමිනි, මට නම් ඉතින් ඔය කාමයන් බොහොම ප්‍රියයි. මං ඒවට කැමතියි. ඒකෙහිඳ මට ඉතින් ඔය අතහරින හැටි නෙමෙයි මට කියලා දෙන්න ඕන. මෙලෝ පරලෝ තව තව මේ කාම සම්පත් දිනු කර ගන්න හැටි." තේනවා. දැන් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ එහෙමනේ නේ. තමන්ට මේ ජීවිතයේ තියෙන සැප සම්පත් තව තවත් අහවුරු කරගන්න, ඊළඟ ජීවිතේ මීටත් වඩා හොඳ සැප සම්පත් ලබන්න, එහෙම නේද කැමති? ආ මේක ඇති රජුරුවෝ කිව්වා, "මටත් ඕනේ එහෙම තමයි" කිව්වා. හරිද? පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ ඉඳන් කිව්වා, "හොඳයි, ඉතින් සමහර උපමාවලිනුත් කරුණු තේරුම් ගන්නවනේ, මම උපමාවක් කියන්නම්" කියලා කිව්වා. මහා ගංගාවක මැරිච්ච ඇතකුගේ ඇත්කුණක් වැටෙනවා. හරිද? ගං වතුරට ගහගෙන ගිහිල්ලා හරි ගොඩ දිවිච්ච ඇත්කුණක් මේ ගංගාවට වැටෙනවා. ඊට පස්සේ දැන් මේ ඇත්කුණ ගඟ දිගේ ගහගෙන යනවා පල්ලෙහාට මුහුදට. ඔක දකිනවා මෝඩ කපුටේ. මේ මෝඩ කපුට කල්පනා කරනවා මේ ඇත්කුණේ වහලා ඒ කුණු වෙච්ච මස් ආහාරයට ගනිමින් මට පුළුවන් ගඟ දෙපස ගඟසිරි බලමින් හොඳ සංචාරයක යන්න. හරිද? දැන් මෙයා මේ ඇත්කුණේ වහලා ඇත්කුණේ මස් කමින් ඇත්කුණ ගඟපල්ලෙහාට ගහගෙන යනකොට මෙයා ඉතින් ගඟසිරි නරඹ නරඹ පහළට ඇදී යනවා. ඉතින් මේ ඇත්කුණ ඔහොම ගහගෙන යනවා. නමුත් මේ කපුට ඉගිලුනේ නැහැ. එයා ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මොකද වුනේ? මේ ඇත්කුණ ගඟේ මුහුදටත් වැටුණා. මුහුදෙත් දැන් සෑහෙන දුරකට ගියා. ඒත් මේ කපුට ඉගිලුනේ නැහැ. අර කුණු මස් කමින් දැන් මෙයා මේ වඩපිට සුන්දර බල බල ඉන්නවා. ඔහොම ගිහිල්ලා මොකද වුනේ? අර ඇත්කුණ කුණු වෙලා දියපත් වෙලා දැන් තවදුරටත් කපුටට පය ගහ ගන්න තැනක් නැතුව ගියා. එතකොට තමයි කපුට අහසට ඉගිල්ලුනේ. දැන් ඉගිල්ල බැලුවා වහන්න තැනක් වටපිට හතර දිසාවෙම පේන මහ මූද. දැන් ගොඩ බිමින් සෑහෙට ඈතට ඇවිල්ලා. දැන් ඉතින් පය ගහ ගන්න තැනක් නැහැ. කපුට එහාට මෙහාට පියඹල වෙහෙසටපත් වෙලා ඌත් ඇදගෙන වැටෙනවා මූදට. ඊට පස්සේ මූදේ ඉන්න මාළු අර කපුටව ආහාරයට ගත්තා. එම් පසේ බුදුරජාණන් වහන්සේ රජතුමාට මේ කාරණේ පැහැදිලි කිනිනක මහරජ කාමයන්ගේ ආදීනව නොදකින කෙනාට අර මෝඩ කපුටට වෙච්ච දේ තමයි වෙන්නේ. ඒ කාමයන් නිසාම යා එක්ක නිරේ යනවා නැත්තම් තිරිසං අපාය යනවා ප්‍රේත ලෝකෙ උපදිනවා කාමයන් නිසාම දුකින් දුකට පත් වෙනවා කාමයන්ට බැඳී හිටියොත් කාමයන් අත් නොහැරියොත් කාමයන්ගෙන් මිදුන් නැත්තම් ඒ විදිහට මහා ව්‍යාසනයකට දුකටපත් වෙන්න වෙනවා කියලා මේ පසේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ රජතුමා බලා සිටියේදීම තමන් වහන්සේගේ අවිඥා බලෙන් අහසට පැනනගිලා වැඩම කළා. ඉතින් රජතුමාට අන්න මේ වෙලාවේ හරි සංවේගයක් ඇති වුණා මේ කාමයන් ගැන. කල්පනා කළා මොකද රජුණාට තේරුණා මේ මෝඩ කපුට කියලා උපමා කළේ කාවද? පසේ බුදුරජාණන් වහන්සේ නොකිය කිව්වේ කාටද? රජතුමාට. ඉතින් රජතුමාට දැන් මේක කියවන් පස්සේ රජතුමාගේ මාන්නෙත් තියෙනවා. රජතුමාට බොහොම හිතට මේක රජතුමා කල්පනා කළා මම මෝඩ කපුටා වගේ වෙන්නේ නැහැ කියලා ඇමතිවරුන්ට කතා කරලා කිව්වා වහාම මේ රාජ්‍ය බාර දෙන්න කෙනෙක් හොයන්න. ඇමතිවරු කිව්වා රජුරාගේ පුත් කුමාරයාට බාර දෙමු කියලා. ආ පුත් කුමාරයා එක්කගෙන ඉන්න මම දැම්මම අභිෂේක කරලා දෙනවා මම ආපහු ඒ කාමයට වැටෙන්නේ නැහැ කියලා දැඩි තීරණයකට පත් වුණා. ඊට පස්සේ ඒ පුතාව අභිෂේක කරලා රජුරෝ ඒ උයනේම තාවස පැවිද්දෙන් පැවිදි වුණා. ඉතින් අන්න ඒ විදිහට අපි මේ ඇත්කුණ උපමාව හොඳට මතක තියාගන්න ඕන. කාමයන්ට හසු වෙලා ඉන්න තාක්කත් අපි හැමදෙනාමත් කවුරු වගේද? කවුරු වගේද? මෝඩ කපුට වගේ තමයි. තේරුණා. ඉතින් අපිටත් ඒ හින්දා තමයි මෙච්චර කාලයක් මේ කුණු කාමයන් අත්විඳිමින් ඒ හින්දාම දුකටපත් වෙමින් නැවත නැවතත් එක ජීවිතයක් දෙකක් නෙමේ අනන්ත අප්‍රමාණ සංසාරයේහි සසර දුක් විඳගෙන ඉන්න බැවිනුනේ අපටත් අර මෝඩ කපුට වගේ තාම මේ කාමයන්ගේ නිදහස් වෙන්න බැරි වෙච්ච නිසා. ඉතින් දැන් අපි හිතන්න ඕන තවදුරටත් අපි මේ මෝඩ කපුටෙක් වගේම තවත් සංසාරේ දික් කර ගන්නවාද නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගන්න උත්සාහ කරමින් අර කපුට උපමාවෙන් නිදහස් වෙනවද කියලා මොකද්ද වඩා හොඳ? ආන්න හරිතයකින්ද නිතර හිතන්න ඕන මේ කාමයන්ගේ දෝෂේ හිතන්න ඕන දෝෂේ හිතලා මේ අනිත්‍ය වූ කාමයන් පිළිබඳ චන්දරාගය දුරු කර ගන්න පැත්ත ගැනමයි හිතන්න ඕන. ඊළඟට භවයෝගයෙන් නිදහස් වීම එක තමයි භවයෝග විසංයෝගය කියලා කියන්නේ. ඉතින් භවයෝගයේ නිදහස් වෙන්නත් මේ කාරණා ගැන දැනගන්න ඕන. භවයන්ගේ සමුදය භවයන් හට ගන්න. දැන් මෙතන භව කියලා කිව්වේ ගත්තේ රූපාරූප භවයන්නේ. එතකොට රූපාරූප භවයන් හට ගන්නෙ ඇයි? හිතේ තියෙන උපාදානය නිසා තමයි පින්වතුනි භවය හටගන්නේ. එතකොට උපාදානේ ඉතිරි නැතුව අභාවයට පත් වුනොත් දුරු වුනොත් ඒ රූපාරූප භවයන්ට තියෙන බැඳීම හිතෙන් අස්වනොත් රූපාරූප භවයන්හි උපතක් සිද්ධ වෙන්නේ. ඒක තමයි භවයන්ගේ අස්තංගමේ අභාවය කියලා කියන්නේ. මේ රූපාරූප භවයන් පිළිබඳ ආස්වාදයේ දැනගන්නත් ඕනේ. ඒ කියන්නේ දැන් රූපාරූප භව කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපන්නොත් එහෙම බොහෝ කාලයක් සමහරලාට කල්ප ගණනාවක් ඒ ධ්‍යාන සමාපatti සැපයෙන් ඒ ලෝකවල ඉන්න පුළුවන්. එහෙම මිහිරක් තියෙනවා. එහෙම සැපයක් තියෙනවා. නැතුව නෙවෙයි. හැබැයි ඒකේ ආදීනවේකුත් තියෙනවා. ඒ මොකද්ද? හැමදාම මේ බ්‍රහ්ම ලෝකවල ඉන්න බෑ. කර්මයේ ගෙවි යනකොට ඒ බ්‍රහ්ම ලෝකවලිනු චුත වෙන්න දවසක් එනවා. චුත වෙනකොට කොහාටද වැටෙන්නේ? ආයිත් මේ සංසාරෙටමයි වැටෙන්නේ. තේරෙනවද? ඉතින් මාර්ගඵල නොලබා බ්‍රහ්ම ලෝකවලින් චුත වෙන කෙනෙක් නැවත ආයිස් මේ සසර සැරිසරනකොට සතර ආපායෙත් ගිහින් උපත ලබන්න පුළුවන්. තේරෙනවද? ත්‍යන්නේ හින්දා මේ භවයන්ගේ තියෙන දෝෂයත් තේරුම් ගන්න ඕන. කොයි භවයේ උපන්නත් භවාග්‍රේහි නේව සංඥා නා සංඥායතනයේ ගිහින් උපන්නත් ඒ භවයත් නිත්‍ය එකක් නෙමේ එකත් අනිත්‍යයි. සියලුම සංස්කාර අනිත්‍ය කල්හි රූපාරූප භවයන්හිවත් නිත්‍ය සංස්කාරයක් නැහැ. ඒ පිළිබඳවත් කලකිරීමම ඇති කරගන්න ඕන. ඒ කලකිරීම තුළින් භවයන් පිළිබඳ බැඳීම ඉතිරි නැතුව හිතින් ප්‍රහාණය වුණොත් භව නිස්සරණය සිද්ධ වෙනවා. භව නිස්සරණය සිද්ධ වෙන්නේ අරහත් මාර්ගඥානය ලැබීමෙන් කියලා අට කතාවේ සඳහන් වෙනවා. අරහත් මග්ගෝ භවයෝග විසංයෝගෝ නම්. අරහත් මාර්ගයේ තමයි භවයෝග විසංයෝගය කියලා කියන්නේ භවයෝගෙන් මිදීම කියලා කියන්නේ. කාමයෝග විසංයෝගය කියලා ඒකාන්තයෙන් කියලා කියන්නේ අනාගාමි මාර්ගයටයි. භවයෝග විසංයෝගය අරහත් මාර්ගයෙන් වෙන්නේ. ඊළඟට දෘෂ්ටියෝගයෙන් මිදෙන්නේ කොහොමද? දිට්ඨියෝගයෙන් මිදෙන්නේ කොහොමද? ඒ දිට්ඨියෝගය පිළිබඳව දැනගන්න ඕන. දෘෂ්ටියන්ගේ සමුදය කොහොමද? දෘෂ්ටියෙන් හටගන්නේ, වැරදි දෘෂ්ටියෙන් හටගන්නේ කොහොමද? සදාතනික ආත්මයක් තියනවා නැත්නම් මරණින් මත්තේ මේ සත්වයාගේ පැවැත්ම සිඳී බිඳී නැති වී යනවා යනාදී කියන සාස්වත උච්ඡේද දෘෂ්ටීන් හටගන්නේ කොහොමද? අයෝනිසෝ මානසිකාරී නුනුවණින් සැලකීම නිසා තමයි දෘෂ්ටි හටගන්නේ. නුනුවණින් සැලකීම දුරු කරලා යෝනිසෝ මානසිකාරය අනුව සම්මා දිට්ඨිය ඇති කර ගැනීමෙන් ඒ දෘෂ්ටියේ අභාවය සිද්ධ වෙනවා. මේ දෘෂ්ටියේ නිසා තේ දෘෂ්ටි ගතිකයන්ට සුළු ආස්වාදයක් ලැබෙනවා. නමුත් ඒ දෘෂ්ටියේ ආදීනවේ බොහෝමයි. මෙපමණ කාලයක් අපට සසර සැරිසරාගෙන ඉඳ සිද්ධ වුණේ ඒ වැරදි දෘෂ්ටියේ නිසායි. ඒ පිළිබඳ චන්දරාගය දුරු කර ගැනීමෙන් ඒ දෘෂ්ටියෙන් නිදහස් වීම නිස්සරණයත් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව හොඳට දැනගෙන දෘෂ්ටියෙන් නිදහස් වීමත් සිද්ධ කර ගන්න ඕන සම්මා දිට්ඨිය සම්පූර්ණ කර ගැනීමෙන්. සම්මා දිට්ඨිය නියම වශයෙන් ඇති කරගෙන දෘෂ්ටියෙන් නිදහස් වීම සිද්ධ වෙන්නේ කොහොමද? සෝවාන් මාර්ගඥානෙ ලබා ගැනීමෙන්. ඊළඟට දැනගන්න ඕන අවිජ්ජා යෝග විසංයෝගය. අවිද්‍යාවට තියෙන බැඳීමෙන් මිදෙන්නේ කොහොමද? එතනදී නුවණැති ශ්‍රාවකයා මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ස්පර්ශ ආයතන හය හේතුන් නිසා හට ගන්න ආකාරය තේරුම් ගන්න ඕන. කොහොමද මේ ස්පර්ශ ආයතන හය හටගන්නේ? දැන් අපිට තියෙනවානේ ස්පර්ශ ආයතන හයක් මොනවද? ඇහැ කන නාසය දිව ශරීරය. දැන් අපි සාමාන්‍යයෙන් සලකන්නේ කොහොමද මේ ස්පර්ශ ආයතන හය? තමන්ගේ කියලාද අනුන්ගේ කියලාද? තමන්ගේ කියලා. ස්පර්ශ ආයතන හය පිළිබඳ අපට මමත්වයක් තියෙනවනේ නේ. අපි දකිනවා වරදවා දකිනවා මේ ස්පර්ශ ආයතන හය සත්වයක හැටියට පුද්ගලයෙක් හැටියට මේ මමයි මේ අහවලයි මේ මගේ අම්මයි මේ මගේ තාත්තයි මේ මගේ දුව පුතා කියලා දකින්නේ මොනවද මේ ස්පර්ශ ආයතන හයක්. දැන් අපි අම්මා කියලා කියන්නේ තව විදිහකින් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ස්පර්ශ ආයතන හයක්. තාත්තා කියලා දකින්නේ ස්පර්ශ ආයතන හයක්. ස්වාමියා භාර්යාව දුව පුතා කියලා දකින්නේ ස්පර්ශ ආයතන හයක්. මේ මම කියලා දකින්නේ ස්පර්ශ ආයතන හයක්. එතකොට මේ සත්පුද්ගල වාසයෙන් අපි මේ කතා කරන හැම පැවැත්මක්ම ස්පර්ශ ආයතන හයේ ප්‍රභේද. කාම ධාතුයෙන් ස්පර්ශ ආයතන හයම ලැබෙනවා. රූප ධාතුයෙන් ස්පර්ශ ආයතන තුනයි. චක්කුසෝත මන වාසයේ අසඤ්ඤතලේ ස්පර්ශ ආයතන කතාවක් නැහැ. කර්මජ රූප විතරයි තියෙන්නේ. අරූපතලේ එකම මන ආයතනේ විතරයි තියෙන්නේ. ඉතින් ওই විදිහට ඒක බෙදිලා කොහොම නමුත් මේ ස්පර්ශ ආයතන හය තුල තමයි කරකැවෙන්නේ. මේ ස්පර්ශ ආයතන හය හටගන්න හේතුව හැටියට භාගිතුන් වහන්සේ වදාලා නාම රූප පත්‍ය සලායතන. නාම රූප දෙක නිසා තමයි ස්පර්ශ ආයතන හය හටගන්නේ. එතකොට බලන්න දැන් අපි මේවා මේ තමන් කියලා හිතුවට සත්වයේ පුද්ගලයෙක් කියලා හිතුවට එහෙම දෙයක් නෙමෙයි. නාම රූප දෙක එකතුෙන් තමයි මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයේ පැවැත්ම සකස් වෙලා තියෙන. එතකොට මේක අපි බෙදාගෙන බලන්න ඕන. හරිද? නාම රූප දෙක වෙන් කරගෙන බලන්න ඕන. රූපේ වෙන් කරගත්තාම අපට පේනවා මේ රූපේ කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලට. එතකොට මේ සතර මහා ධාතුන හේතු නිසානේ හටගන්නේ. කර්මය නිසා, ආහාර නිසා, සිත නිසා, ඍතුව නිසා, කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ වශයෙන් තමයි මේ සත්ව ශරීරේ රූප හටගන්නේ. ඒවත් නිත්‍ය දෙන්නේ මේ වහා බිඳි බිඳි යන දේවල්. ඊළඟට නාම ධර්ම චිත්තචෛතසික මේවත් නිරන්තරයෙන්ම හේතුඵල වශයෙන් හටගෙන පැවිදිලා බිඳි යන දේවල්. එතකොට මේ සත්ව පුද්ගල වශයෙන් ගන්න බැරි හේතුඵල වශයෙන් හටගත්ත නාම ධර්මත් රූප ධර්මත් එකතු වීමෙන් තමයි මේ දෙක නිසා තමයි ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ස්පර්ශ ආයතන හය හැදිලා තියෙන්නේ. මේක බොහොම ගැඹුරු කාරණාවක්. මේක හොඳට අපි විශ්ලේෂණය කරගෙන නැවත නැවත නුවණින් බලන්න ඕන. මේ විදර්ශනා නුවණ ඇති කරගන්නවා කියන්නේ ඒකයි. එතකොට මේ සලායතන ආයතන ස්පර්ශ ආයතන හය බෙදාවෙන් කරගෙන නාම රූප වශයෙන් වෙන් කරගෙන ඊට පස්සේ මේ නාම රූප ධර්මකින් හටගන්නේ මොන හේතුවක් නිසාද? ඒ පැවැත්ම සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වෙයි නැවැත්ම සිද්ධ වෙන්නේ කොහොමද කියලා නුවණින් විමස විමසා හේතුන් නිසා හටගෙන පැවිදිලා බිඳී යන දේ අනිත්‍ය වශයෙන් දකින්න ඕන. දුක් වශයෙන් දකින්න ඕන. අනාත්ම වශයෙන් දකින්න ඕන. අන්න එහෙම දකිනකොට පේනවා නාම රූප දෙක නිරුද්ධ වෙච්චාම ස්පර්ශ ආයතන හයත් නිරුද්ධ වෙනවා. මේ විදිහට ස්පර්ශ ආයතන හය සමුදයත් අස්තංගමයත් අවබෝධ කරගන්න ඕන. ඊළඟට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ස්පර්ශ ආයතන හය ආස්වාදයේ දකින්න ඕන. මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස හින්දා අපි සුළු මිහිරක් ලබනවානේ නේ. ආස්වාදයක් සුළු වශයෙන් දැනෙනවානේ. නමුත් මේ ආස්වාදයට වඩා ආස්වාදයට වැඩි ඇහැකරනාසේ දිව ශරීරයේ මනස කියන ආයතන හය තිබීමෙන් ලැබෙන ආදීනවද වැඩි? මොකක්ද අපට වැඩිද කියන්නේ? ආදීනව වැඩි. ඉතින් ආදීනව බලන්න ඕන මේ ඇහැකරනාසේ දිව ශරීරයේ මනස නිසා අපි මොහොතක් මොහොතක් පාසා නිරන්තරයෙන් කොච්චර දුකක් විඳිනවද මේ සංසාරයේ. අන්න එහෙම දකින්න දකින්න මොකද වෙන්නේ? මේ ස්පර්ශ ආයතන හය පිළිබඳව කලකිරිලා මේ ස්පර්ශ ආයතන හය පිළිබඳව තියෙන චන්දරාගයෙන් හිත නිදහස් වෙලා අවිද්‍යාව විතර නැතුව ප්‍රහාණය වෙලා විද්‍යාව පහළ වෙලා සම්පූර්ණයෙන්ම සලායතන පිළිබඳ චන්දරාගයේ ප්‍රහාණයට යන. අන්න එතකොට අවිද්‍යා යෝගයෙන් සම්පූර්ණයෙන්ම හිත නිදහස් වෙලා විද්‍යාව සම්පූර්ණ වෙච්ච අරහත් මාර්ගඥානිය අන්නේ අරහත් මාර්ග ඥාණයෙන් තමයි සම්පූර්ණ අවිද්‍යා යෝගිනොත් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිද්‍යා යෝග කියන මේ සතර යෝගයන් ඉතිරි නැතුව ප්‍රහාණයටපත් කළොත්, ඒවයින් මිදුනොත්, නිදහස් වුනොත් සියලුම ලාමක අකුසල ධර්මයන්ගෙන් නිදහස් වෙලා නැවත නැවත මේ සසර දුක් ඇති කරන හේතුන්ගේ මිදීමෙන් සියලුම දුක් නැති ජාති ජරා මරණ ආදී සියලුම දුකින් අත මිදුණු අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නට ලැබෙනවා. එබඳු උතුමන් වහන්සේට යෝගක්ඛේමි කියලා කියනවා. මේ සියලු යෝගයන්ගෙන් නිදහස් වුණු અભය වූ නිර්වාණ ශාන්තියට පැමිණි උතුමන් වහන්සේ කියලා හඳුන්වනවා. ඉතින් අපේ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ අද වැනි වෙසක් පුණු පොහෝ දවසක පස්චිම යාමේ මේ කියන කාම යෝග, ditthi යෝග, භව යෝග, අවිජ්ජා යෝග කියන සතර යෝගයන් ප්‍රහාණය කරමින් කාම යෝග විසංයෝග, භව යෝග විසංයෝග, ditthi යෝග විසංයෝග, අවිජ්ජා යෝග විසංයෝග කියන මේ විසංයෝගය තමන් වහන්සේ තුල ඇති කරගෙන උතුම් වූ යෝගක්ෂේමී භාවයට පත් වුණා. ඒ යෝගක්ෂේමී වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේට අපගේ උත්තරාංග නමස්කාරය වේවා. ඒ උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තෙදුරින් අනන්ත සසර පටන් යම් වරදක් සිදු වී නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට සමාව කරන සේක්වා, දෙවනුවත් අපට සමාව කරන සේක්වා, තෙවනුවත් අපට සමාව කරන සේක්වා. මෙතෙක් වේලා ශ්‍රී සද්ධාර්මයේ ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් ආ පුණ්‍ය සම්පත්තියේ බලයෙන්ද අනන්ත සසර පටන් අපි සෑම දෙනාම සිද්ධ කරගත් ආ දාන සීල නික්ඛම්මාදී පාරමී බලයෙන්ද බෝධිපාක්ෂික ධර්ම බලයෙන්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපේ ශක්ති පමණින් වැඩූ මෙතෙක් දුර පැමිණි කුසල බලයෙන්ද අපි සෑම දිනාටම මේ කියන ලද කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග ප්‍රහාණය කරමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි යෝගක්ඛේමී තත්වයට ඒ උතුම් අරහත් මාර්ග ඥානය සාක්ෂාත් කරගෙන නොපමා භවයකදී උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරගනි. ජනිත කරගත් ආ මේ පුණ්‍ය සම්පත්තිය ශාසන භාරදාරි ඉෂ්ඨකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහයාටත් අත්පත් වේවා. මේ පින් අනුමෝදන් වන්නා වූ දේවරු බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා, බුදු පිරිස ආරක්ෂා කරත්වා, දෙවිවරුන්ටත් මේ පින නිවනින් සැනසෙන්නට හේතු ආසනා වේවා කියා පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. එවැගේම කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ඇති කරමින් මේ පින්වතුන්ලාට අද දවසේ මේ විදිහේ දහම් සුවයෙන් හිත නිවාසනසා ගන්නට මේ භවනා මධ්‍යස්ථානයේ ආරම්භ කොට වදාළ අතිගරු පූජනීය කහටපිටියේ සුමතිපාලා විධාන නායක මාහිම්පාණන් වහන්සේ පටන් කොට ඇති වත්මන් භවනා මධ්‍යස්ථානාධිපති ගෞරවනීය ඉඟුරුවත්තේ පියනන්දා විධාන මහානායක ස්වාමින් වහන්සේ, එවැගේම මේ පින්වතුන් වෙනුවෙන් දිවා මහ රාත්‍රී නොබලා අපකප වෙලා ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරන පූජපාද ගරු කටයුතු දියසෙන්පුර ස්වාමීන් වහන්සේ ආදී කොට ඇති ඒ සියලුම ස්වාමින් වහන්සේලාගේ සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙලා ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් අජරාමර සංඛ්‍යාතතුම් නිවනින් සැනසෙන්ට මේ පුණ්‍ය සම්පත්‍ය හේතු වාසනා වේවා කියා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ SAS සූර්යාපේරුම මහත්මිය, NM පියසීලි මහත්මිය, කමලා පියසීලි මහත්මිය, සිලි නමරසිංහ මහත්මිය, මායා රාජපක්ෂ මහත්මිය, යසවති පීරිස් මහත්මිය, AG ලීලාවති මහත්මිය, WAG ඥානවති මහත්මිය, වී කළුආරච්චි මහත්මිය, නන්දරණසිංහ මහත්මිය, ඥානවති සිංහබාහු මහත්මිය, K උඩවත්ත මහත්මිය, RP නිල්මිණි මහත්මිය, WN AN වික්‍රමාරච්චි මහත්මිය, රාම්‍යා විතානගේ මහත්මිය, ශාන්තා සේනාධීර මහත්මිය, භද්‍රා ජීවන්දර මහත්මිය, G චන්ද්‍රසේකර මහත්මිය කියන එම දායක පින්වතුන් විසින් දායකත්වයේ දරන්ටිය දෙන්නේ දේශකයන් වහන්සේ වැඩමවීම සම්බන්ධයෙන්. ඒ වගේම තවත් බොහෝ පින්වතුන් ධර්ම පරිස්කාර පූජා කරන්ටිය දෙනවා. ඒ සියලු ආකාරයෙන් දායක පින්වතුන්ගේ ඥාති හිත මිත්‍රාදී යම් කිසි කෙනෙක්, මෞදිමෝපිය ඥාති හිත මිත්‍රාදී යම් කිසි කෙනෙක් පින් අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ ඥාතීන්ටත් මේ පින් පෙත්තත්පත් වීමෙන් ඥාතීන්ද සුඛී සුවපත් භාවයට පත්වෙත්වා, සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා කියා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද, තුනුරුවන්ගේ අනන්ත ගුණානුභව බලයෙන්ද මේ පින්වතුන්ට තව තවත් දාන සීල භාවනා දිදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට, කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා, කාය චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැලසේවා, මරණ මංචකයේ දක්වාම තුනුරුවන් ගුණ සිහිපත් කරමින් අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරමින් සැනසිල්ලේම ගතකොට සීළු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත තුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කර ගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වාන්තරායෝ සුඛී දීඝායුකෝ භව, භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන සදා සොද්ධි භවන්තු තේ, භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ ධම්මානුභාවේන සදා සොද්ධි භවන්තු තේ, භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ සංඝානුභාවේන සදා සොද්ධි භවන්තු තේ, අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ, චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං, ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච, අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. ලැබුවා වූ මේ 2556 වැනි සම්බුද්ධ සංවත්සරය තුළ මේ පින්වතුන්ලාට කලින් වර්ෂවලටත් වඩා සුවසේම සීල සමාධී ප්‍රඥා වඩා වර්ධනය කරගන්නට ආයුරාරෝග්‍ය සම්පත්තිය සැලසේවා. සුවසේ සීල සමාධී ප්‍රඥා සපුරාගෙන තමන්ගේ ප්‍රාර්ථනා පරිදි උතුම් නිවනින් සැනසෙන්න උපනිශ්‍රේ වෙන වර්ෂයක් වේවා, සෑම දිනාටම සුභ වෙසක් මංගල්‍යක්ම වේවා කියා සාදුකාරයක් පවත්වමු.